දැයි සීල දිනාගම තිරුවන් සරණයි. අපි තවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා කවුරුත් ධර්ම ගෞරවයෙන් යුක්තව සාදු කාර්යයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා පේතිය ගාපති එවං සික්ඛිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිෂ්‍යති ති එවං හිතේ ගාපති සික්ඛිතබ්බං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඒ භාවනා වැඩමුළුවකට මුළු දීලා එකතුලා ඉන්න අවස්ථාවක්. ඉතින් මේ වගේ වැඩමුළුවකදී අපි පරියංක භාවනා සමත භාවනා කරන අතර ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කියාදී හැන් පැත්තකින් අනුග්‍රහ කටයුතුයි වැඩෙන හිත භාවනා හිත වැඩෙන්න. එනිසා මේ වගේ වැඩමුළුවලදී දිචිපතා ධර්ම දේශනා වලින් අනුග්‍රහ පවත්වනවා. ඉතින් අපි යන කාලගතානේ මේ වෙලාව මේ අටවෙනි පැය ධර්මදේශනා සඳහා යොදාගෙන තියෙන්නේ. ඉතින් මේට කලින් පවත්තන්ට ඉදිච්ච වැඩමුළුවේදී වගේ මේ දවස් කීපයේදීම අපි සර්වඥාන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රයේ එක එක කොටස් දවසින් දවසට දේශනා මාලාවක් දේශනාවලියක් පවත්වන්නයි මේ වැඩමුළුවේ බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ පිළිස වෙනුවෙන් මේ වැඩමුළුවේ වෙනුවෙන් මම තෝරාගත්ත නකුල පිටු සූත්‍රය ඒක පොත්පත් පෙරලා බලන කෙනෙකුට නම් සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංවිතනිකායි ඛණ්ඩ වර්ග සංවිත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. බුද්ධ ජයන්ති පොත්වල සංවිතනිකාය තුන්වෙනි පොතේ ආයේ කියලුවත් අතරම ඉස්ලාමගේ ඛණ්ඩ වර්ගයේ මේ සූත්‍රය තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් ਸਰුවචනාසේ වැඩ ඉන්න කාලේ පැවතිච්ච වාතාවරණය ਸਰුවචනාසේගේ බුද්ධ කෘත්‍යය පිළිබඳව වටපිටාවක් අපිට සිහිලවනවා. ඊට පස්සේ ක්‍රමයෙන් ඒ සූත්‍රය මේ වගේ භාවනා කරන අයට අවශ්‍ය කරන්නා වූ ධර්ම ගැඹුරු ධර්ම කරුණු ක්‍රමයෙන් ගැඹුරු ගැඹීරත්වයටපත් කරමින් සූත්‍රය විකාශය වෙනවා. ඉතින් මේ අර මුලින්ම අතාරාසයටත් ඒකේම නිදාණයටත් නැත්නම් පසුබිමටත් හේතු වෙන ඉතිහාසය ඔයලා බැලුවොත් සර්වඥාන්සේ වැඩ ඉන කාලේ සූත්‍රය නැත්නම් ওই ධම්මපද වගේ කතා බලනකොට කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා මේ සුතෝදන් රජුන්ට අමතරව සර්වඥන් වහන්සේට පුතෙක් වගේ සලකපු. ඒ ඇත්තෝ ඒ ධර්ම ගෞරවේ නිසාමත් වගේම පෙර ආත්මවල තිබුණු සම්බන්ධතාවයක් නිසා නිතරම සර්වඥාන් සලකුවේ තමන්ගේම දරුවෙක් වාගේ. ඒක ලොකු ලේකතුකමක්. ඉතින් ඒක නිකන් කුරතලයක් වුණාට ඒක සර්වඥාන්සේ අනුග්‍රහ කරලා තියෙනවා. අනුග්‍රහ කරේ ඒ සම්බන්ධතාවය හරහා ධර්මයේ සංනිවේදනය කරන්නේ. ඉතින් අන්නේ අතින් හිටපු තවත් තමන්ගේ දරුවෝගේ සලකපු දෙපලක් තමයි මේ නකුල මාතා නකුල පිතා කියන්නේ. ඉතින් මේ දෙපලේ ලැබෙන්දියාවෙන් සම්බන්ධ කරගත්ත දරුවචන් වහන්සේ මේ වගේ සූත්‍ර දේශනා කරලා කොහොම හරි ඒ නකුල පිතු කියන්නේ නකුල කියන දරුවගේ තාත්තා කියන එකයි මේගේ අදහස. නකුල මාතා කියලා කියන්නේ එයාගේ අම්මයි කියන එක. මේක අද පවා ලංකාවේ පවතින ක්‍රමයක්. කවදාකවත් වැඩි හිටියෙකුට නම කියලා කතා කරන්නේ. සංඝයා වහන්සේකට කවදාකවත් නම කියලා කතා කරන්නේ. ගමේ නමින් ආමන්ත්‍රණය කරනවා නැත්නම් වැඩි හිටියෙකුට කතා කරනවා නම් එයාගේ දරුවගේ නම කියලා අයාලේ අම්මා, එයාලේ තාත්තා කියලා තමයි අපි ගමේ තොටදී කතා කරන්නේ. ඒ ගතිය ඇවිල්ලා තියෙන්නේ මේ සූත්‍ර වලින්. ඒ කියන්නේ සූත්‍ර තියෙනවා මේ සාහිත්‍ය රසය ඒ නකුල මාතා නකුල පිටයි කියන බොහෝම තල තුන දෙපලක් කිසි කෙනෙක් ඉතින් අර වැඩිහිටිය වශයෙන් නම කියලා කතා කරන්නේ. ඒ දෙන්නගේ දරුවගේ තමයි නම තමයි නකුල. ඒ නිසා නකුලගේ තාත්තා නකුලගේ අම්මා කියන නම තමයි සඳහන් කරන්නේ. ඒකට මේ සූත්‍රයේ මුලලා තියෙන්නේ නකුල පිටු නැත්නම් නකුලගේ තාත්තා. ඉතින් මේ පුද්ගලයා සර්වඥාසිකයේ අසුර නිසා එවකට හිටපු උපාසක මඬුල්ලේ මුන්දතෝම විපස්සනා භාවනා දන්නා කෙනා වශයෙන් සර්වඥන් වහන්සේ හේතු දග්ගපාදයෙන් සංග්‍රහ කරලා තිනා දැන් කාලේ කියනොනම් උපාධිය පිරිනමලා තියෙනවා. හේතු දග්ගම් මේ භික්ඛවේ මම උපාසකානම් විපස්සකානම් යදිදන් නකුල පිටු. මේ නකුල පිටු මහණෙනි මගේ උපාසකයන් අතර වැඩියෙන්ම විපස්සනාට සූරයයි කියලා නම කරලා තියෙනවා. එහෙම තමයි ධර්මචර්ය ශාස්ත්‍රමේ යැත්තන් අනුග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් මේ නකුල පිතා, නකුල මාතා නිතරම ਸਰවඥාජය දකින්න යනවා. දැකලා මේ මනෝභාවනීය රූපේ දැකලාම පුදුමාකාර හිතගත සතුටු කරගන්න. ਸਰවඥාජයයි ਸਰවඥාජයට අනුග්‍රහ කරනවා. ඉතියේ ගියාම සාරිපුත්‍ර සාංශයත් වන්දනා කරලා මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් වන්දනා කළා. ඉතින් අනිත් කින් වැඩගත් ස්වාමීන් වහන්සේත් වන්දනා කළා එනවා. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දෙපොළ වයසට යන නිසා නිතිපතා ਸਰවඥාසේ දැකීමේ දැකීම සඳහා යන්න එන්න බැරි වුණා. ඉතින් මේ නාකුල පිටු පාස්ක මහත්තයා හරියට කල්පනා කරේ මේ බෙදෙච්ච වෙලා අනේ මං වෙනදනම් ਸਰවඥාසේ බලන් යනවා. දැන් මේ ඇඟේ තියෙන දුර්වලකම් නිසා වයසයි ලෙඩයි ආතුරයි ඉතින් සා යාගන්න විදියක් නැහැ කියලා නිතරම අර ගෙදෙට්ලා ඉඳගෙන පොරොන්දු ගත කරනවා. අනේ මින්දදී දවසක බොහොම හිත දැඩි කරගෙන හිතනවා මේක ඉඳින් පහසු වෙන්නේ නැහැ නිසා මම කොහොම හරි යන්න ඕනයි කියලා සරුවචනාංශ ළඟට ගිහිල්ලා කීවා කියනවා ස්වාමීන් වහන්සේ මේ ලෙඩ බොහෝ ඉඳින් කය ආතුර වෙනවා ලෙඩයි වයසයි ආණ්ඩුමට්ටු කරන්න බෑ. චින්සා උභවහන්සේගේ මේ මනෝභාවනීය රූපයක් සංඥා වහන්සේට දකින්න කොච්චර කැමති වුණත් මේ කය ඉඩ දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේ මම බොහොම මාදින් ආවේ මට ධර්මෙන් අනුග්‍රහ කරන්න. එතකොට තරුවචන් වහන්සේගේ දේශපාලපණි වැඩ ඉන්නේ. ඒ කියන්නේ මේ නකුල මාතා නකුල පුතාලගේ ජීවල් කිට්ටුව. ආයිති එතකොට සර්වඥාන්ද කියනවා ඒව මේ සංඝහපති ඒව මේ සංඝහපති ආචර කායෝ ආචරෝ හයං කායෝ ගහපතිය ගෘහපතිය නැත්නම් උපාසකය ඒකේ හැමමයි ඒකේ හැමමයි මේ කය ආචර වෙන සුළුයි. දැන් ඔබතුමන්ලා ඉන්නේ වයසේ ප්‍රසුදු වයසේ. ඒක නිසා මේක අණ්ඩභූතෝ පරියෝනද්දෝ කියලා නිකන් අතීත විත්‍තර සිවියක් වාගේ විත්‍තර කට්ටක් වාගේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් පාතේ කිපෙනවා පිට කිපෙනවා ශෙම කිපෙනවා. ඒ වගේම නිකම් පොළොවට බර වෙලා කියන්නේ. මේ දැන් කඩාන වැටෙන්න හදනවා වගේ මේක පවතින්නේ කියලා සර්වචනංශය අර මේ උපාස මහත්තයගේ කියන කායික தත්ත්වය එහෙමම අනුමත කරනවා. ඒක නිවල බුදුචනංශයේ බුද්ධ වචන ප්‍රකාශ කරනවා. යෝපි කහපති ඉමං කායම් පරිහන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පටිජානීය කිමඤ්ඤත්‍ර වාග්යයි. දැන් මේ උපාසක මහත්තයා වායතයි වාපිත්තෙන් කිපිලා. නමුත් බුදුහාමුදුරෝ ඒ උපාසක මහත්තයගේ හමු වීම ප්‍රස්තුත කරගෙන කියනවා උපාසකය කවුරු හරි මේ මනුෂ්‍යකයක් දරන ගමන් මනුෂ්‍යකයක් පරිහරණය කරන ගමන් එක චිත්තක්ෂණයකට හිතනවා නම් මට ලෙඩක් නැහැ කියලා ආතුර මම ආරෝග්‍යයි කියලා ඉතින් උන්නේ මොඩකම ආර වෙන මොකද්ද කියලා. ඒ කියන්නේ මුළු ජීවිතේ කිසිම චිත්තක්ෂණයක් නැහැ ආරෝග්‍ය චිත්තක්ෂණය. මේ මුළු ශරීරේ පුරාට තියෙන ලෙඩ කොටක්. ඉතින් මේක වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් ඔය ඒ කට්ටිය අපිට පෙන්ලා දෙන්න හදන කතාව කෝක වෙතත් මේ ਸਰුවත්නාසි දක්වපු ඇති. ඉතින් ඒක නිසා පසු කාලීන ශ්ලෝකකාරයෙක් ශ්ලෝකයක් කියලා තියෙනවා. අහෝ නිර්මාණ කෞශල්‍යං යේන ලෝකං විනිර්මිතං ජගත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝ නයි කෝපි ලබ්ධේති. ඒක ඇත්තටම මේ සර්වඥන්සේ පහළ වුණාට පස්සේ මේ අදහස සංස්කෘතෙන් ප්‍රකාශ වූ අවස්ථාවක් ඒ ශ්ලෝක කාර්යය අභියෝග කරන ලෝකමාපක නිර්මාපක දෙයයන් ආසිත අහෝ නිර්මාණ කෞශල්‍යං ඔබ වහන්සේ ඔබතුමන්ගේ නිර්මාණ කෞශල්‍ය නම් කියලා එහෙම කරන්න බෑ තමයි වටිනකමක් තියෙන්නේ. ඒ මොකද මෙච්චර විශාල පෘථිවියක් මැව්වා, මෙච්චර විශාල සත්ව කොටසක් මැව්වා, මෙච්චර විශාල මනුස්ස ජනගහනය කරන එක එක්කත් නිරෝගීවම අවාගන්න බැරි වුණා කියන්නේ. ඒ නිසා කියනවා තමන් නැව්වේ තමන් වගේම මිනිස්සෙක් නම් මෞබ්බේක අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. ලෝක නිර්මාණ දෙයියෝ අනිවාර්යයෙන්ම ලෙඩෙක් වෙනවා. මොකද ඔච්චරම අවනේකේ එක්ෙක් බැරි වුණා ස්වස්ථතාවයේ සයිසව ආරෝග්‍යව මනු. ආරෝග්‍යව මනු. ඒ නිසා නැවුම් කාර්යයක් ඉන්නවනම් හොඳට හොඳ ප්‍රහාරයක් තමයි මේක මම හිතන්නේ මේ සූත්‍රයෙන් ගත්ත අදහසමයි නිකුත් කරලා තියෙන්නේ. මේක අපටත් හොඳ පාඩමක්. මොකද අපි තරුණ වයසේනකොට ඉන්නතර සෙල්ලක්කාර වයසේම නැත්නම් ක්‍රියාශීලී වයසේනකොට අපිට ලෙඩු වෙන්නේ නිකන් කාල කන්‍යෝ, එහෙම නැත්නම් කර්මකාරයෝ, එහෙම නැත්නම් මේ හරියට වැඩේ කරගන්න බැරිකම නිසා මේක කුණු කරගෙන ඉන්නවා. අපි නම් එහෙම නැහැ. අපි නම් හැමදාම මේ සෙල්ලක්කාරකම් කරගෙන ඉන්නවා කියලා තමයි ජීවිතේ තරුණ වයසේදී හොඟදෙනෙක් හිතන්නේ. ඒ මුල්ම දශකය සර්වඥාන්සේ අවුරුදු 100ක් ගත කරන කෙනෙක්ගේ දශකයේ දශ අවුරුදු 100ක් ගත කරන ජීවිතය 10ව 10කට කඩලා දශක දශකයේ කියලා දේශනා කරපු බවක් ඔය විසුද්ධි මාර්ගයේ සඳහන් කළා කියනවා. පරණ පන්සල් වල විචිචිත්‍රංග වලත් ඔක ඇඳලා දිනවා. පළවෙනිම දශකයේ පෙන්වන්නේ මන්ද දශකය කියලා උඩුකුරුව හොවින දශකය. ඊගාට තියෙන්නේ 11 ඉඳලා 20 දක්වා ක්‍රීඩා දශකය. ඉතින් ක්‍රීඩා දශකයේදී ලෙඩ රෝග තියෙනවා අඩු, රසායනික ශරීරේ බොහොම ශක්තිමත්. ඒක නිසා හරිම සෙල්ලක්කාරයි. ඊට පස්සේ තියෙන වර්ණ දශකය. වර්ණ දශකයේ හැම වෙලාවෙම ඉතින් සෝබනේ ආලවට්ටම් කර කර ඉතින් මේක මේ තමන්ගේ ශරීරයේ ආඩම්බර වෙන වයස. ඊට පස්සේ බල දශකයේ. ඉතින් බල දශකයට එනකොට මේ ලෙඩ වෙන කට්ටිය දකින්න යන කමක් නැහැ. ලෙඩ වෙච්ච කට්ටිය පොට වරද්දගත්ත කට්ටිය කියලා හිතාගෙන තමන් ශක්තිමත් කියන මට්ටමේ හිටියි. ඒ මමත් පැවිදි වෙච්ච ගමන් මම පැවිදි වෙති සායේදී වගේ ඒ දවස්වල නිසන්වණයට එනවා මේ වෛද්‍යවරු කණ්ඩායමක් බෙහෙත් අරගෙන උපකරණ ගන්න යොක්කෝම සංඛ්‍යා පරීක්ෂා කරලා බෙහෙත් කියලා යනවා. ඉතියා බෙහෙත් දෙන දවසක් මේ මම පුස්තකාලේ යන්න හදනකොට මේ යන්නෝනේ ලොකු සංඛ්‍යා සක්මන හරහා. ඉතින් ලොකු සංඛ්‍යා සක්මන් කළා එහාට යනකන් ඉඳලා අතේට යන්නේ සිංගල මම ගියා පුස්තකාලේ. විලාපව එනකොට කොහමයි ලොකු සංඛ්‍යා මාව දැකලා මම ඇහුවා මේ නම කියන්නේ නැද්ද බෙහෙත් ගන්නද අසවල් ડોක්ටර් මහත්තයා කියලා දුන්නා කියන්නේ. ඒක පාට මම ගැර දුන්න පොළවල කමන්නේ ගියා මට කිසි ලෙඩක් නැහැ නේද ස්වාමීන් වහන්සේ. කියන ලොකු සංඛ්‍යා නිකන් හරීම ඔලොක්කොට හිනහලක් දැම්ම වචනයක් කතා කරේ. අනේ තේරුණා මොකක් හරි මගේ අතින් වැරදුනායි කියලා මොනවක්වත් කියනවත් මම වැඩිපුර ගාමිණීවට ලග්නන්ට කියලා කිව්වා විචීතියක් නමුනේ නෑ ස්වාමීන් වහන්සේ මේ මම ලොකු සංඛ්‍යාවක් ඒක කියන්න යන්න කියලා මම හැබැයි කිව්වා මට ලෙඩක් නැහැ කියලා. ඒකේකට නිකන් ඔලොක්කොට වගේ හිනා වුණා කියලා. ඒකට කිව්වා ආයුතුන් කවුරු හරි චිත්තක්ෂණේ කරි හිතනවා නම් ලෙඩක් නැහැ කියලා ඒක උන්දගේ මෝඩකම තමයි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඒක තමයි ওই හිනාවෙන් කියලා කියන්නේ. ඉතින් අපි කවුරුත් මතක තියාගන්න ඕනේ ආරෝග්‍ය කියන එක, ස්වස්ථතාවය කියන එක මොනම තාලකින්වත් ලෝකෙ නිර්වචනය කරන්න බෑ. බටහිර වෛද්‍ය විද්‍යාව නම් අපට හිතන්නවත් හම්බ වෙන්නේ නෑ. මේක මොකද ඒක තියෙන්නේම ලෙඩකින් හම්බ කරන කන්දේ. එيشා පුළුවන්තරම් ලෙඩ කරවන්න හදනවා මිසක් ආයේ ස්වස්ථතේ කියන්නේ එහෙම නැත්නම් නිරෝගී භාවයක් ගැන කවදාකවත් නිරෝධනය කරන්න බෑ. කරලත් නෑ. දේශීය වෛද්‍ය ක්‍රමවල පවා ඒක කියනවා වාපිච්චෙන් සමනය කිරීම ආදි වශයෙන් කියනවා මිසක් හරියම අමාරුයි. ආරෝග්‍යත්වය නැත්නම් නිරෝගීකම කියන එක නැත්නම් කොටින් කර ස්වස්ථතාව කියන එක නිරෝධනය කරන්න අමාරුයි. හැබැයි හැම කෙනාම උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ජීවිතේ පුරාවට ස්වස්තතාවය හොයනවා. නම් සර්වඥාගේ යුද්ධෙටම කියනවා ස්වස්තතාවය කියන එක මේ ලෝකෙට මේ ජීවිතයයි කියලා. ඒක නෑ හීනයක් විතරයි. අපි නිකන් ගැටගා ගැනීමක් විතරයි මේක කරන්නේ. ඉතින් මේ නකුල පිට සූත්‍රයේදී සර්වඥාංශ කියනවා යෝයිගාවති මං කායම් පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පටිජානීයම් පටිජානීය කිමඤ්ඤත බාලය. ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා මේ හැම දෙයක්ම ලකිනකොටම හැම ආතුර කෙනෙක් දකිනකොටම ඒක අපේ ස්වභාවය. ඒක නා විතරක් පිළිගන එකක් නෙවෙයි මේ අපිට පෙන්වන දෙයක්. මේක බුදුන්ට ඉස්සල්ලා වුණත් සර්වඥාංශේ ඒ සතර පෙර නිමිති දකින්නකොට ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් දකින්නකොට ඒ ගත්ත නිමිත්ත ඉතාමත්ම ගැඹුරට ගියා. ගැඹුරට ගියයි කියලා කියන්නේ ඉතාම දිගියට ආරම්භ කරා. අපි හතර නිමිත්ත හතර පෙර නිමිති දැන් හතර වතාවට පරිය දැකලා තිනොත් අපිට මොකක්වත් කියන්නේ. අපි කොච්චර ලෙඩු දැක්කත් කොච්චර වයසක ගියත් දැක්කත් කොච්චර මන්නේ ගියත් අපිට හිතෙන්නේ මමත් මැරෙයි මමත් ලෙඩ වෙයි කියලා අපි හිතන්නේ. ඒගොල්ලන්ට වැරදිලා අපි නම් මැරෙන්නේ අපි නම් ලෙඩ වෙන්නේ නැහැ කියන අදහසක් අර නිත්‍ය සංඥාවෙන් ගත කරනකොට මේ ලෙඩෙක් මහල්ලෙක් මල කඳක් දකින්නේ අසුබ නිමිත්තක් විදියට. වැදගත් ගමනක් යනකොට නොදකිය යුත්තක් විදියට. නැත්තම් දැක්කොත් කාලකන්කමක් විදියට. මොන සර්වඥාන්තයෙක් පෙන්වන්න හදනවා දේව දූතයන් විදියට මේ ලෝකයේ කටකරණ කියනකොට වර්ණ දශකයේ ක්‍රීඩා දශකයේ ඵල දශකයේ කටකරණ හෝ අනික කෙනෙකුට පෙන්ව දෙල කියනවා මේ ලෝක ස්වභාවය පෙන්වීම සඳහා මේ ලෝකයේ තියෙන දේව දූතයෝ එකේකේ ගත යුතු නිමිත්ත ගත්තොත් කොයි වයසක කෙනෙකුට වුණත් නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව සුභ සංඥා වෙනුවට අසුභ සංඥාව සුඛ සංඥා වෙනකොට දුක්ඛ සංඥාව ගන්න පුළුවන්. නමුත් ඒක නවීන පන්නේ ජීවන සමාජයක පෙනෙන්න දෙන්නේ. ඒක හංගලා තියෙනවා. මම එක දවසක් මෙල්බන් වලදී මම හිටියා. ඒ අර දකුණු පැත්තේ පාර්ලිමේන්තු යනකොට ඒක තියෙන ටෙලිවිෂන් එකක් කැමරාවක් පෙන්ලා ඒ වාහනයට දෙකිනිකුවා. මේ පාර්ලිමේන්තු කවුරු හරි වාහනයක් නැත කිරොත් වහාම ට්‍රැෆික් ඇවිල්ලා අල්ලනවා. මොකද හේතුව මිනිස්සු මේකෙන් ඇවිල්ලා පැනලා මැරෙන නිසා මැරෙනවා වළක්වන්න වාහන නැතකම දෙන්නේ මිනිස්සු වාහනේ නැතකම අල්ලනවා පයින්. ඉතින් ඊට පස්සේ මේ මම කිව්ව ලංකාවේ දැන් හදිසියේ ශීදී නැස ගැනීම වැඩි ලංකාව පළවෙනි තැනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඕස්ට්‍රේලියාවේ සීදී නැසගත්තොත් එහෙම නැත්නම් ඒ වගේ හදිසි අනතුරක් සිද්ධුනොත් ඒවා ප්‍රසිද්ධ කරන්න තහනම්. පෙන්වන්න තහනම්. මොකද ඒ එහෙම කරව දැක්කොත් එහෙම ඒ සීදී නැස ගන්න දැක්කොත් දැකපුවා දැක්කට පස්සේ විශාල පිරිසක් ඒක අනුගමනය කරමින් දිගින් දිගට සීදී නැසක්. ඒ වගේම මේ හදිසි අනතුරු මිනිවරු වුණාට ප්‍රසිද්ධ කරන්න තහනම්. ඒක හේතුව කවුරු හරි අදහසක් ප්‍රකාශ කරා ඒක ඒක හොඳ මේ සමාජයේ ඒ වගේ ප්‍රධාන නගරවල රාජධානි වල තියෙන හොඳ නීතියක්. ඉතින් මං කෝ හැබැයි ඒක ඔය සෙල්ලම කුරුද්දෝදන් රජුට කෙරුවා සිද්ධාර්ථ කුමාරයාට පේන්න තිබ්බේ නෑ මිනිහක්. පේන්න තිබ්බේ නෑ ලෙඩෙක්. මොකද කැමති වුණේ නෑ මේක නිමිත්තක් කරන්න ගිහිදී අතාරන්න. ඒ නිසා මේ දෙයන්නාසි මැව්වයි කියන මේ ලෝකේ ඒ ලෙඩෙක් මහල්ලෙක් මලගඳක් පේන්න තියන්නේ මිෂන් ආරෙන්ජි. ඒගොල්ලෝ කොහොම අයින් කළා නගරයේ පුරංගනාවන්ගේ පුරවැසියන්ගේ ලස්සන දේවල් වලින් පුරවලා තියෙනවා බැලූ බැල්මට ඒක පුදුමාකාර සිරියවන්තකමක් තියෙනවා. ලෙඩ ටික ඔක්කොම ස්පීතාල වලට ගාල් කරනවා. පුළුවන්කක් වෙච්ච කට්ටිය දීසම් කොටුට ගාල් කරනවා. වෛද්‍යර ගියාට පස්සේ වැඩිහිටි නිවාසය තියෙනවානේ. ඉවර ගාල් කර නගරේ ඉන්නේ හරියම ලස්සන කට්ටිය තමයි ආවහම. ඉතින් ඒගොල්ල කාම රෝගේ එලිගලි වාසය කරන. බැලු බැලමට නම් පේන්නේ අප්පා. දෙයන් ආසේ මහ කු ලෝකේ ඉටි ටික වාගේ කිරි ටික වාගේ එන්නේ. නමුත් මේක හරහා දැක්කොත් ඔය ගත කරන හැම එකක්ම එක එකම ගත්තොත් ඇතුලේ එන ගහත දුම් පිටිනේක ගන්ධහර පද්ධතියක් නැහැ. ඒ නිසා මෙව්වයේදී මේ ත්‍රිපිටකයේ මේ වගේ ඇත්ත ඇති විදිහට පෙන්නලා ඒකෙන් ගත යුතු ඒ අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, සුභ සංඥාව, අනත්ත සංඥාව මතු කරනකොට උංගව දෙනෙක් විශේෂයෙන්ම අර ක්‍රීඩා දසකයේ වර්ණ දසකයේ බල දසකයේ ඉන්න කට්ටිය චෝදනා කරනවා සර්වඥ වහන්සේගේ සර්වඥචි නාස්තික වාදය දෙනවා. අසුභ උදේවල් කතා කරනවා. නමුත් මේක තමයි ප්‍රකෘති. ඒ නිසා භාවනා කරන අපි මේක සඳහා නිත්‍ය සංඥාවෙන් ගත කරපු අපේ ජීවිතයේ අන්තමට අනිත්‍ය සංඥාව කිට්ටු කරගන්න ඕනේ. සුඛ සංඥාවේ සුභ සංඥාවේ ගත කරන ඒකෙම යෙදිච්ච සත්‍වගත වෙච්ච අපේ හිත දුක්ඛ සංඥාව අසුභ සංඥාව මතු කරගන්න ඕනේ. මේක මම කොහොම හරි පාලනය කරනවා මට පාලනය කළ හැකියි කියලා හිතනවනම් මේ සාන්තු මට්ටු කරන්න බැරි මේ ජරා ව්‍යාධි මරණ කියන ඒකට කියන්නේ සාංශාරික රෝග කියලා මොන වෛද්‍ය ශාස්ත්‍රයවත් මේකෙන් අබ්බමල් වේනෝක වෙනසක් කරන්න බෑ. ජරා ව්‍යාධි මරණ කියන ඉදිරාවට පත් වෙන එකත් ව්‍යාධි වෙන එකත් දෙදෙ වෙන එකත් මරණය කියන එකේ මොනම වෙනසක්වත් කරන්න බෑ කියන එක සර්වඥාසික ප්‍රකාශන. මේකෙන් අදහස් කරන්නේ අපි බෙහෙත් නොකළ යුතුයි, එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ජීවත් විය යුතුයි, පිරිසිදු විය යුතුයි, එහෙම නැත්නම් හෙබකම තියාගන්න ඕනේ. නමුත් ඒකෙදී අපි සීමාව දැනගන්න ඕනේ. මේක අපි හිතුවට ඒ ලෝකයේ පවතින න්‍යාය ධර්ම, එහෙම නැත්නම් චිත්ත න්‍යාම, වීච න්‍යාම, උතු න්‍යාම, කම්ම න්‍යාම මොනම තාලෙකම තියෙනසෙ. ඒසහා අපි දැඩි මත ධාරිව හිතියොත් වෙන්නේ මොකද්ද? මේ කයට මොනවාරි මැස්සෙක් කරුවත් කුරුලාවක් ආවත් කෙත්ගහක් සිදුනක් විශාල පෙරලියක් තියෙනවා. ඒ නිසා අපි දැනගෙන කටයුතු කරනවා නම් ඒක මොහොතක්වත් උපන්දායට මැරෙන්නේ මේ පෙරලිය මිස මේකේ ස්ථාවර නිත්‍ය සුඛ සුභ අවස්ථාවක් නැහැ කියන ඒකට මේ වාක්‍ය විතර සීපත් කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් හිතනවා මේ ජීවිතයේ එක මොහොතකට හෝ මම නිරෝගී කියලා, ඒක ඉතින් බාලකමේ, මෝඩකමේ, අකතිරුකමේ ලකුණක්. එහෙම කියලා සර්වඥාන්ද කියනවා තස්මා දේතිය ගහපති එවන් සික්කිතබ්බම්. මේ නිසා ගෘහපති දඹසොඹේ වගේ පේනවා. ඕක ප්‍රකෘතිය, ඕක කොයි වයසේ නෙමෙයි තරුණ වයසේ ඔසෝගේ ස්වස්ථතාව කියලා එකක් නැහැ. ඒ නිසා උඹ වගේ කෙනෙක් මෙන්න මෙහෙමයි ඉක්මිය යුත්තේ. ශීලාචාර විය යුත්තේ. සංවර විය යුත්තේ කියලා ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිෂ්‍යති. මන්ට මේ ලෙඩ වෙච්ච ආතුර වෙච්ච පීඩාවට පත්වෙච්ච කයක් තිබුණට අනේ මගේ හිත ආතුර නැති හිතක් වේවා කියලා අඹ හික්මෙන්න ඕනේ. මේක තමයි ඉතින් මට උග කාලයකට පස්සේ ආවට පස්සේ කියන්න දෙන්නේ වගේ නැත්නම් සංග්‍රහ කළ යුතු ධර්ම සංග්‍රහ මේකයි කියලා අර නකුල පිටුමාන බුදුන් වහන්සේ ආශිර්වාද කරනවා. කිනෝරවයි මේ පාඩමකට හරි සතුටයි. කාලයකට පස්සේ ඊට සර්වඥාන්සත් එක්ක සර්වඥාන්සත් තුමිට දීපිය සාකච්ඡා කරා. ඊට පස්සේ කයලෙද වුණාට හිත ලෙද නොකරගෙන ඉන්නයි මම උත්සාහ කරන්න ඕනේ. නැත්නම් අපි මේකට තමයි මේ විපස්සන භාවනාව කියලා කියන්නේ. මේක තමයි ආධ්‍යාත්මික කියලා කියන්නේ. මේක තමයි අපි වුණ කරන්න ඕන කියන එක මෙයා හිතර වදගත්තා. වදගෙන ඉව සාරිපුත්තු සාංශේ ගාවට ගිහිල්ලා සාරිපුත්තු සාංශරත් කියනවා යනකොටම සාරිපුත්තු සාංශේ කියනවා උපාසමාත්‍ය අද නම් හොඳට මූණ පිටිලා කියනවා සතුටුයි සරුවත්නාංශේ බහැ දක්වලා දාවේ කියලා. ඒක උදේ මම කියනවා මියාද බොහෝම කාලයකට පස්සේ මම මියාද ආවේ. ඒ ඇඟ ඉඳ දිනවට නෙවෙයි අමුදාට පස්සේ මෙන්න මෙහෙම සර්වචන්සිකම අපි අල්ලාහට අල්ලාහට සිද්ධ වුණා. එතකොට මම දරුවචනාගේ මෙන්න මේ උපදේශයක් දුන්නා. ආතුර කායසමේ සතු චිත්තං අනාතරම් භවිෂ්‍යති इति එවන් හිතේ ගාවත සික්කිතබ්බන් කියලා. කයලෙද වුණාට හිත ලෙදින කරගන්න එකයි උපාසක මහත්මයෝ කරන්න තියෙන දේ. කික්මීම කියලා කිව්වයි. එතන සාර්ථක සමාජයක හොඳයි කියලා අහනවා. හොඳයි කියලා. ආන උපාසක මහත්මයෙම හිතුන් නැද්ද කොහොමද මේ කය ලෙඩ වෙලා තියෙද්දි හිත ලෙඩ නැතුව ජීවත් වෙන්නේ කියන උපදේශය බුදුහාමුදුරගෙන් ගන්න ඒ වෙලාවේ කල්පනා වුණා කියලා. ඒකට කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔය වගේ ප්‍රශ්නයක් මට දැන් ගෙදර ගියාට පස්සේ හරි කල්පනා වුණාම නම් මට හිතුණා නම් මම කරන්නේ ඈත ඉඳලා හරි කමන්න ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහන්න කියලා. කොහොද මේ උපාසක මාත්‍යාවෝ කර අනාථ පිණ්ඩික සුත්තුමා වගේ අය සර්වඥාණන්ගෙන් ප්‍රශ්න අහන්නේ මොකද සර්වඥාණන්ට විශේෂ වෙනවා. ඒ සඳහා මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ නැත්නම් කච්චායන ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ ඒ කෙනෙක් ළඟට යනවා. ඉන්නවා වහන්සේ මේ ප්‍රශ්නේ මගේ හිතට ආවනම් මම බොහොම දුරක් ඉඳලා හරි එන්නේ ඔබ වහන්සේ ළඟට ඒ නිසා අනිමට අනුකම්පා කරලා. ඒ ඔබ වහන්සේ අහපු ප්‍රශ්නෙට ඔබ වහන්සේම උත්තර දෙන්න ගන්න හොඳයි. යම් ආකාරයකින් අපි කය ලෙදලා ඉන්න අනත් අතෝරක් තුළ ලෙද වෙන කයක් තියෙන්නේ. කයක් කියන්නේ කිව්වගේ වේදනා කයක් අතර තියෙන කිය. එතන කය කිරිය අදහස ස්කන්ධයකින් අදහස කන්දක් කියන්නේ මේක රෝග කන්දක්. පුදුජන් කියන්නේ රෝග ධර්ම කැදල්ලක්. කුරුල්ලෝ ඒ විතර දාන කාලෙද අහස උඩ ගහක අත්තද කැදලා බඟලා ඒක ටික කාලෙකට ඒ උතර මෝරණකම් ඒ කැදල්ල උඩ ලගිනවා. ඒ නිසා මේක රෝග ධර්ම කැදල්ලක්. සමීරි කියන්නේ රෝග අල්ලහිටින කැදල්ලක්. ඉතින් එහෙම කයක් පවතිද්දී කෙනෙක් වෙන්නේ කය මුත් ආතුර වෙනකොට හිත මුත් ආතුර වෙලා වැටෙන එකයි. ඉතින් මේ සරුවචනාංශ අපිට දෙන්න හදන මේ පණිවිඩය කයින් ආතුර වුණාට හිතින් ආතුර නොවීම සඳහා කුමක් ලෙසද කියලා බැරි වෙලාවත් ඒ නකුල පිටු උපාසකතුමාට ඇහුවා. මතුණා නම් ඒ ශාන්ති මේ ප්‍රශ්න නැගුවා නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සුපාතව තෝකන ඔබ වහන්සේ මේකට කොහොමද උත්තර දෙන්නේ? කියන අහපු ප්‍රශ්නේම අහපු ඒ බබාම බාර දෙන්න. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා එහෙම නම් උපාසක සාදුකංසු නාස් මනසිකරෝත වාසිස්සාන. මම මේක මම කියන දාලනක බොහෝම සාදරෙන් අහන්න හොඳට හිතට වද්දා ගන්න මම දැන් බරක් කියන්නේ හදා. එහෙම නැත්නම් මම ගැඹුරක් කියන්නේ හදන්නේ කියලා ඒ උපාසක මාත්‍යාට ධර්ම ගෞරවෙ පිහිටිනවා. සාදු පංසු මාත මනස්කරෝත භාසිෂාන් දෙඩ් මනක්ලා අහන්න දිහිතේ දරා ගන්න මම මේ ගැඹුරක් කියන්න හදන්නේ. එතකොට ඒ උපාසක මාත්‍යා ඒ සඳහාම හරියට Taman ගොතපු ප්‍රශ්නයක් අහුවා වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේක ප්‍රශ්නෙන් දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේම උත්තර දෙන හැටි පිළිබඳව කොහොම කවුරුවෙන් ප්‍රශ්න අහලා දෙන එකෙන් පටන් ඉතින් සූත්‍රය දිගට යනවා. කය ආතුර වුණාට හිත ආතුර නොකර ගැනීමේ ක්‍රමයේ පිළිබඳව විස්තර කරනවා. ඉතින් ඒක උත්තර දෙනකොට සාරිපුත්තු ස්වාමීන් උත්තර දෙන්නේ ඉස්සෙල්ලා කියනවා කොහොමද කෙනෙක් කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙන්නේ? දැන් කෙනෙක්ගේ කය ලෙඩ වෙනකොට හිත වැටෙන්නේ, හිත දුරවල වෙන්නේ, හිත ලෙඩ වෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. ඒ සඳහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විස්තර කරනවා යම් කිසි අසුතවත් පුතග්ජනෙක්. ඒ කියන්නේ තාම අරියණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදි අරිය ධම්මේ අවිදි. ආර්යයන් වහන්සේ නම කවදාවත් දැකලවත් නැහැ. ආර්ය ධර්මයක් අහලත් නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙන්න උත්සාහ කළත් නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධර්මේ අකෝවිදි සත්පුරුෂ ධම්මේ අවිදි. ලෝකේ ඉන්නව සත්පුරුෂෙක් වෙන්කොල්ල හඳුනාගන්නත් නැහැ. සත්පුරුෂ ධර්මේ ධම්මිත් නැහැ. ඒ වගේ මේ ධර්මයේ අනු හැසිරෙන්න පුංචි උත්සාහයක්වත් කරලා නැහැ. අනේ එවැනි අන්ධ පුතක් යනෙක් මේ කය කියලා කියන්නේ මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයයි. ඒ රූපස්කන්ධය ආත්මය වශයෙන් සත්‍යයි. රූපං අත්තනෝ සමනපස්සති. එහෙම නැත්නම් රූපවන්තං වා අත්තාන. මේ ආත්මයේ රූපවන්තයෙක් මේ මගේ මේ රූපේ ආත්මයේ රූපවන්ත භාවය තමයි කියලා සලකනවා. එහෙනම් අත්තනිවා රූපං. එහෙම නැත්නම් මේ රූපයෙහි ආත්මයක්ති. එහෙම නැත්නම් රූපස්මිස්මා රූපස්මි වා අත්තාන කියලා ආත්මය රූපේම ආත්මිකයන් රූපේමයි කියලා මේ විදිහේ උපදේශයක් නොලබපු හිත නොයොදපු උත්සාහයක් නොකරත් කෙනා අනිවාර්යයෙන්ම මේ ක්‍රම හතරෙන් එකකින් මේ රූපය අල්ලා බදා ගන්නවා. ඒ කියන්නේ රූපය ආත්මය වශයෙන් බාර ගන්නවා. ආත්මයෙහි රූපයක් තියෙනවා කියලා හිතනවා. එතන රූපයෙහි ආත්මයක් තියෙනවා කියලා හිතා ගන්න නැත්නම් ආත්මය ගැන රූපෙට තමයි කියලා හිතා ගන්න. ඉතින් මෙන්න මේ හිතාගනිත් හිතාගත්තට පස්සේ ආත්ම සංඥාව ලෝකේ හඳුන්වා දෙන්නේ කියන වෙනස් වෙන්නේ නැති ඒ දිගටම ගමන් කරන ලෝකයේ තියෙන ස්වරූපයක්. ඒක රූපයත් එක්ක සම්බන්ධ කරගත්තාම අනිවාර්යයෙන්ම හිතනවා මේ රූපය මගේ මට උන්ජිර පාලනය කරන්න පුළුවන්. ඒකේ නිවාසිකයා මමයි, විධායකයා මමයි, ඒකේ අයිතිකාරයා මමයි. එනිසා ඒක මට ඕන දාට ඉන්න ඕනේ. මම මේක මට ඕන දාට කරුම්. අනේ එවැනි හැඟීමක් ඇති, එවැනි පොළොමල හැඟීමක් ඇති කෙනෙකුගේ ඒ රූපස්කන්ධය තමන්ට ඕනේ හැටියට පිහිටන්නේ නැති වෙනකොට ඒකට අපි කියනවා විපරිණාමය කියලා. විපරිණාමය වෙනකොටම එයාගේ විපරිණාම ගතිය පාලනයෙන් තොර වෙන ගතිය ආත්මයට ගන්න අභියෝගයක් වඩපත්. ඒකේකොට හිත සහලවන්න පටන් අර ගන්නවා. ඉතිටිජස්සෙන්න පටන් අර ගන්නවා. බීත වෙත්තාවට පත් වෙන්න පටන් අර ගන්නවා. මේ මේ ඉත්‍යයි නිත්‍යයි සුඛයි සුභයි කියන හිතපු දේ මේ රූපේ විතර නාමයට පත් වෙනවා. ඒ නිසා එවැනි කෙනෙකුගේ එන්නස්සෙක් වැරුවත් කුරුලාවක් ආවත් සිද්ධාහක් සිදුනත් නියපොත්තක් තුවාල වුණත් මේ පුදුමාකාර බයකට හේතු වෙනවා. මොකද අර හිතානීතපු චිත්‍ර රූපය ඒක තදබල අභියෝගයක් වෙන නිසා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ විදිහට ආත්මයත්‍යක රූපේ බන්ධනය කරගන්නේ ඒ පුද්ගල කවදාකවත් මේ ආත්මය පිළිබඳව යථා හැඟීමක් ඇති ඇති ආර්යයන් වහන්සේ නමක් දැකලවත් නැහැ. ඒ ආර්යයන් වහන්සේලාගේ බණක් අහලවත් නැහැ. ඒ නිසා අනේ මමත් කවදා හරි මේ රූපය පිළිබඳව රූපය පිළිබඳව කායानुපස්සනාව කරන්න ඕන. එහෙම නැත්නම් මේ රූප වශයෙන් පේන මේ පට වියාපෝ තීජ වශයෙන් මේ ධාතු මනස් කාර්ය කරන්න ඕන කියලා අර කවදාකවත් හිතිලක් නැහැ. සංඳ අවස්ථාවක් වෙලක් නැහැ. ආර්යනාජේ නමක් නැත සත්පුරුෂයෙක් දැකලත් නැහැ. සත්පුරුෂ බණක් අහලත් නැහැ. සත්පුරුෂ ධර්මයේ හැසිරලත් නැහැ. ඒ නිසා එවැනි කෙනා අනිවාර්යයෙන්ම මේ රූපය අර විචිත ආත්මයට සම්බන්ධ කරන කටයුතු. නමුත් මේක විස්තර කරලා මෙන්න මේ නිසයි මේ ආතුර කයක් ඇති වෙනකොට ආතුර හිතක් ඇති වෙන්නේ. මේක තමයි ලෝකෙ ඉතින් 99.9999999999 තරමක් ඉදි ජනකයි. ඒ සියරම දෙනා අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය රක්ෂණයක් අවශ්‍යයි. ඒක සඳහා මෙච්චර වාරික දෙවන්න ඕන ලෙඩ වෙනකොට මේකෙන් බලා ගන්න ඕනේ. ඒ වගේම මේ ශරීරය හොඳ V-shape බොඩි එක තියෙන්න ඕනේ. ඒ වගේම පපුව ඉස්සරහ දාගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පෞෂත්වයේ තියෙන්න ඕනේ. ඉතින් මේවා කෑලි නැත්තම් ප්ලාස්ටික් වලින් දාලා හරි කමන්නේ. කුම්බගෙන රට කරන එකක් තමයි මේ රූප ලාභන්‍ය තැන් ස්ථාන වල තියෙන්නේ. ඉතින් එහෙම නැත්තම් මේ නැති බැරි කෙනා තමයි. පුළුවන් එක්කනා පුළුවන් තරම් ඒ මව පාගෙන මේ කියන්නේ ආලවට්ටම් කරනවා කියන කේතේනේ. මේක තමයි පුරංගනාවන්ගේ පුරවැසියන්ගේ ප්‍රධානම කාරණා වෙලා තියෙන බඩට බත් නැතත් මේ ටික තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අපි සම මට්ටමේ ඒ සමාජ තත්ත්වෙ ඉන්නවා. ඉතින් මේ මෙහෙම ඉන්නකොට ඒවට පොඩ්ඩක් මැසේජ් වැහුවා තුනක් වදිනොත් වැස්සට දෙමිලා රූපලාවන්‍ය ජීවිලා ගියොත් එහෙම අලි කරදරයක් තමයි නැති. ඉතින් ඒ වෙනුවට සර්වඥාන්සේ විස්තර කරනවා ආර්යනාථලා දැකලා තියෙනවා නැත්නම් සත්පුරුෂයන් දැකලා තියෙනවා නම් එයත්ෝ මේ වගේ වල්බූත අදහස් හිතේ දිකින් දිකට ඇති නොවීම සඳහා පංචස්කන්ධේ රූපස්කන්ධේ විශේෂයි මේ මතු බෙද තියෙන දෙල්ල විතරක් බලන්නේ නැතුව ඒක හරහා විනිවිද බැලීම සඳහා ප්‍රතිපත්තන රූපේ විතරක් කර්මස්ථාන 14ක් විස්තර කරනවා. ඒ පළවෙනි කායනුපසම කරොතට ඒ පළවෙනිම විස්තර කරන්නේ ආනාපාන ඊට පස්සේ ධාතු මනසිකාර ඉරියාපත පබ්බ සම්පජඤ්ඤ පබ්බ ඊට පස්සේ නව සීවතිපය ඊට පස්සේ අසුභ භාවනාව ආදි වශයෙන් මේ සම්පූර්ණ කය ජීවත් වෙද්දිම එතන වෙන්න තියෙන සිද්ධි ටික ඔක්කොම ගන්න විතර කරා. ඉතින් ඒක හරිම අමාරුයි. ආනාපාන තත්ින සාමාන්‍ය මධ්‍යස්ථ අරමුණක්. නමුත් ඒ දෙචිස්කුණපේ හෝ ධාතුමනස්කාරය හෝ අසුබ දස අසුබ හෝ තරුණ ජීවිත ඇති කෙනෙකුට මණ්ඩන ජාතක ශෝභනය කරන මවාපාන වයසේ ඉන්න කෙනෙකුට අඳුන්වා දීම හරීම අපහසුයි. සංවේදනයක් වෙන්නේම නැහැ. එයත් හිතන්නේ ඒව කරාන ඉතින් 60 පැනලා හිත බිම යනවට වාසිය නම් කරගත්තර කමන්නේ. අපි මේ වයසට ඔවා කියන්නේ නැද්දත් එපා. ඒවා අවශ්‍යත් නැහැ. ඒ තමත් අතුරුත් හැබැයි ඒක තියෙනවා. ඒ මොකද සාරවත්යන් වහන්සේගේ මේ නෛර්යානික සීසන් ධර්මයේ අර මේ දෙවියන් විසින් නිර්මාණය කළ දු උත්තරම නිර්මාණය මේ මනුස්ස කය අසුභයක් වශයෙන් දැකීම දෙවියන් ආශිර කරන නිග්‍රහයක් විදිහටයි දේව නිර්මාණවාදී අදහන්නේ. ඒ වාගේ මේ කය කපල කොටලා බලනවා කියන එක අනිවාර්යම දෙවියන් ආශිර කරන අභියෝගයක්. ඒ නිසා ඒත් කැමති නෑ නිර්මාණයේ තියෙන අඩුපාඩුකම් පිළිබඳ නිර්මාපකයාගේ තියෙන අඩුපාඩුකම් දකිනවා. හරියට. ඒ නිසා ඒක පල්ලි විසින් බාර ගන්න තියෙනවා. ඒකට අත තියන්න එපා. ඒක උනාට පස්සේ කියලා පැත්තකට වෙන්න අපි බලාගන්න ඕනේ. ඒ නිසා ඒ ආගම් වලින් කිසිම ඉඩක් දුන්නේ නැහැ මේ ශාරීරිය ඇති හැටි දැකීමට. පින්නුවේම මම අපාලා. පින්නුවේම සර්වඥාන්විතේට සර්වඥාන්විතේ සිද්ධාර්ථ කුමාරයාට අර සුද්ධෝදන රජුව කරපු ටික තමයි. සම්මිසුරම් මේ සුබ කියලා මාලිගාතුණක් හදලා ඒ යුතු වලට ඒ තැන් වල ගත කරන්න ඇරලා රාජකන්‍යාවන් මාර්ගයෙන් කය සම්භාහණය කරන උයවලා ඡාම කන ගවන් දෙපැත්තේ ඉන්න පවන්සලමි ජීවිතේ පෙන්ව දුප්පතුන් නැති ලෝකයක්. ඉතින් ඒ දුප්පතුන් නැති ලෝකයේ ආවේ අහම්බෙකමක් නෙවෙයි මේ නිර්මාණවාදයත් එක්ක එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටියත් එක්ක මේ කරපු නිර්මාණයේ අඩුපාඩුකම් නැහැ කියලා පෙන්වන්නේ. මේක නිර්මාණ උත්කෘෂ්ඨම නිර්මාණය තමයි මනුෂ්‍යයා. ඒක යාඩු පාඩු කන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ ඇත්තම මේ අදහස ඉන්දියානු ආදි ඉන්දිය පසුබිමේ බ්‍රාහ්මණයන් විසින් ඇති කරලා තිබුච්ච යෝගෙම බ්‍රාහ්මණයන් විසින් කුල ભેදයක් ඇති කර කුලවන්තයන් පළවෙනිය වෙලා උත්කෘෂ්ඨ කුලය කියලා හදාගෙන ඉතුරු කුලවල ආයත මේ පිළිබඳ හදාරන්න ඉඩ නොතබා සියලු දැනුම සංස්කෘතියට හිර කරලා සංස්කෘතිය ඉගෙන ගන්න පුළුවන් බ්‍රාහ්මණයන්ට පමණයි කියලා ඒ මන්ත්‍ර ඒ ධර්ම වතලේක කනට ගියොත් නිකන් හරි බමුණෙක් මාතෘවක් වෙනකොට හොරෙන් යව කන හරන්න ඕනේ කියලා කියනවා. අහන්නවත් අයිතිවාසිකමක් නැහැ. ඔක්කොම දැනුමයි අයිතිවාසිකම තිබුණේ බ්‍රාහ්මණයන්ට. එනම් සර්වඥාන්සේ 15 වෙනි යුගයේ වෙනකොට ඒ බමුණන් අතේ තිබුණ ඒ අධිකාරිය ශස්ත්‍රියන් අතර පහ මාරු වෙන යුගයේ සර්වචන් වහන්සේ වගේ ජෛන නායකතුමා ඒ වගේම ආයුර්වේද පිළිබඳව පහළ වෙච්ච ත්‍රිමූර්ති එක්කෙනෙක් ඔක්කොම ශස්ත්‍රියෙකුලු. ඇවිල්ලා ඒගොල්ලේ ශස්ත්‍රිය කියන්නේ කඩුවක් අතේ කියන එකයි. කපන ಜಾති විච්ඡේදනය කරන ಜಾති. ඒ නිසා ශස්ත්‍රියෙකුලේ අය අර බමුණන්ගේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න කැමති නෑ. විරුද්ධ වුණොත් කැපුවා. කඩුවමත් අතේ තියන්නේ නෑ. ඒ නිසා සර්වඥාන්සේ අර බමුණ මතයට යට වුණේ නෑ. මිනිහක් සෝනේ දාලා තිබ්බාම ඒකේ තියෙන ඇතුළ දිහා බලන්ද සර්වඥාන්සේට බාධාවක් නෑ. ඒක ඔය ජෛන ආගමෙත් ජෛන ආගමතුම ශස්ත්‍රිය කුලින් ආපු කෙනෙක්. ඒ කට්ටිය මේක කපල කොටලා පෙන්නුවා. පින්නවාම ඒක අනිවාර්ය මේ වක්ත පැවතිච්ච ජනහම්මත වාදයට කුල ભેදයට මහ විශාල අභියෝගයක් වුණා. නමුත් සර්වඥාන්සේ කියන අනිකු ශේෂ්ඨවල කියන තද ස්ථාපිත ගතිය නිසා තහවුරු ගතිය නිසා කඩා බිඳනකට බැරි වුණා. ඊට ඉස්සර කියලා කියනවා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ආදි යුගයේ ඉන්දියාවේ ඒ ශල්‍ය කර්ම ක්‍රමය විදින් පිළිසු ක්‍රම හරියට තිබිලා තියෙනවා. ඒ තිබිච්ච ක්‍රම සියල්ලක්ම දෙවිදී මානසික විරුද්ධ නිසා ඒ බ්‍රාහ්මණ ආගම් පොත්වල ලියලා තිනවා එහෙම කවුරු හරි ඇඟට දීලා පුච්චලා වේදකම් කරලා කපල කොටලා කරනවා නම් ඒක නිර්මාණයට කරනද නිග්‍රහයක් නිසා එවැනි වෘත්තියක් කරන අය වසලයන්සේ සලකන්නේ. එනිසා වෛද්‍ය ශාස්ත්‍රයට ගොඩනගෙන තියෙනමනේ එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තිය ගන්න කෙනෙකුට ලාභ සත්කාර ලැබෙනවට ඉන්නේ කැමැති නැහැ. ඒක සම්පූර්ණ කම කදාවා තියෙනවා. සර්වඥයන් සමග ඉස්ලාමෝ ජීවකයට රාජකීය වෛද්‍ය සත්‍ය ආරම්භ දීලා ඒ වෛද්‍ය ශාස්ත්‍රයට යම් ප්‍රමාණයක් ඉඳ දුන්නේ. ඒ වගේම මේ මනුෂ්‍ය ශරීරය කියන එක නිමිත්තක් කරගෙන ආතුර බව පිළිගන්න කැමතියි. ඒ නිසා ආර්යත්වයට යම් කෙනෙක් පත් වෙනකොට ඒ පුද්ගලයා මේ ශරීරය පිළිබඳව තියෙන ආකල්පයේ නැත්නම් රූපස්කන්ධය ඒ කායනපස්සනාවේදී විශාල පරිලයකට ලක් වෙනවා. ලක්වීම තුළ තමයි මේ ශරීරය කියන්නේ කය කියලා කියන්නේ පොළොවට පත් වෙන එකක්. නමුත් ඒ පොළොවට පත් වෙන එක මත හිත ආතුර කරගන්නා වෙනුවට ඒක අනිත්‍ය දැකීමට දුක දැකීමට අනාත්ම දැකීමට නිදර්ශනයක් කරගෙන හිත ආඩ්‍ය කරගෙන එහෙම නැත්නම් ප්‍රතිශක්ති වඩ아가න වඩා උසස් තත්ත්වයකට පත්වීමට මේ කයම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සංඝ සඳහන් කරනවා සුතවතු ආර්ය ශාවකෝ ආර්ය ආනන්දස්සාවි ආර්ය ධම්මේ කෝවිදේ ආර්ය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවි සප්පුරිස ධම්මේ කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ යම් කිසි කෙනෙක් ඒ වගේ අසුමීරු දැන් යති ආර්යයන් වහන්සේලා දැකපු ආර්ය ධර්මයේ අහපු ඒ ධර්මයේ යම් ප්‍රමාණයකට හික්මිච්ච සත්පුරුෂයන් වහන්සේලා දැකපු සත්පුරුෂයන් ඇසුරුලා බණහාපු සත්පුරුෂයන් ධර්මයේ යම් ප්‍රමාණයට හැසිරෙච්ච කෙනා අර කියන රූපං අත්තනෝ සමනුපස්සති රූපේ ආත්මය කියලා ගත්ත ඒ ක්‍රමය වෙනුවට ඒක අනිත් පැත්ත ගන්න කල්පනා කරනවා. රූපේ ආත්මය නොවේ යයි කල්පනා කරනවා. රූපං න අත්තනෝ සමනුපස්සති. එහෙම නැත්තම් කියනවා මේ මට කියලා අහුවෙච්ච මේ හැම සීමා කරගත්ත කෙස්වලෙන් යට පාතලෙන් උඩ මේ ප්‍රදේශය වත් මට පාලනය කරගන්න බෑ. මම කියන විදිහට හිතින්නේ නැහැ. මේකේ මට අධිකාර ශක්තියක් නැහැ. මේකේ මම නේවාධිකයෙකුත් නෙමෙයි. මේකේ මම අධිකාර ශක්තියකුත් නැහැ කියලා පුළුවන් තරම් ඒ ශරීරයට වෙන ඒ විලෝපන ලෙඩ රෝග වෙනකොට පුළුවන් තරම් මේක ආත්මේ නොවේ කියලා දැක ගැනීම සඳහා අර ආත්මය කියලා දැක ගැනීමට ගන්න මෝඩකම වගේම මෙසන පරිශීලනයක් කරනවා. ඒ වගේම ආත්මය රූපවන්තයෝ රූපය ආත්මවන්තයෝ ආත්මයෙහි රූපේ පිටලා කියනවා කියන දුක වෙනුවට කායනුපස්සනාවේදී එහෙම නැත්නම් රූප කර්මස්ථානයේදී මේක හුදු පරිශීලනයකට ගන්න නිදර්ශනයක් පමණක් බාඩපත් කරගන්න. එතෙන් තමන්ගෙම කය දිහා අනුන්ගේ එකක් වගේ බලනවා. අනුන්ගේ එකක් වගේ බලන්දම මේ රූපේ කියන්නේ ආත්මයයි කියන එක ඒ අදහසට අභියෝග කරනවා. ඒක නැත්නම් අපි චිත්තක්ෂණයකටවත් කැමති නෑ මේකෙන් පය අඩියක් පිටිපස්සට අරන අනුන්ගේ දෙයක් විදිහට බලන්න. ඒ නිසා මේ කය සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ හොඳම සියල්ලෙන් අංග සම්පූර්ණ වෙච්ච පරිශනකාරයක් විදියට. වෙන විදිහට කියනවා නම් අපි ලැබුවා වූ මේ මනස ආත්මභාවය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ශීෂ්ඨයක් කරගන්න. එමෙතෝ කාමච්ඡන්දේ වඩන්න, අනුත ඊශ්‍යා කෝධමාන කරන්න, එමෙතන අනුන්ට කැපී පෙනෙන්න, එතන මේක අනිවාර්ය මේ ආරක්ෂක මමයි මම මේක සම්පූර්ණ රක්ෂණය කරගෙන ඉන්න ඕන කියන ඒ අදහස් වෙනුවට මේක උත්සාහ කරනවා මේ කය පාවිච්චි කරලා ඒකේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය බලන්න. ඉතින් එනිසා මේ දුක් වෙන කයමයි නැත්නම් කයේ ඇති වෙන දුක්ඛිත ස්වභාවයමයි පාවිච්චි කරන්නේ ඒක පාලනය කරගන්න බෑ කියන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා සත්පුරුෂයන් ඇසුරු කරපු එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍යයන් දකපු කල්‍යාණ මිත්‍ය ධර්මයේ අහපු එයි පොඩ්ඩක් හරි පරිශීලනය කරන කෙනා මේ ශරීරයේ හැකියතාවුරට පිටලෙල්ල විතරක් නෙවෙයි විනිවිද දක්නාසුළු විපස්සනාට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ විපස්සනා භාවනාවේ පළවෙනිම අදියර මංගලාවතරණී සිදු කරන්නේ කය මුල් කරගෙන. ඒක විචාර ගැඹුරක් කියන කතාවක්. ඒ නිසා සත්‍යපට්ඨානදී ඉස්සල්ලාම කයන පසනාවෙන් දැන පටන් ගන්නවා. ඒකද මේ කය කියන මේ රූපය මනින්ද කිරන්න පුළුවන් ගැතිය නිසා සාමාන්‍ය සම්මත ලෝකයේ ඉන්න කෙනෙකුට ආරම්භයක් ලබා ගන්න පුළුවන්. වේදනා ගත්තොත්, සංඥා ගත්තොත්, සංස්කාර ගත්තොත් ඒක මේ වර්ණයක්, හැඩයක් එනතන් ආකාරය දක්වන්න බෑ. ඒක හරි අමාරුයි. ඒක සම්බන්ධ කරලා ඉගෙන ගන්න කය පිළිබඳ හැඟීමක් නැති කෙනා. ඒ නිසා කරන්නේ ඉස්සල්ලාම මේ කය අරගෙන මේ කය දිහා ඒ පරතෝ සංකල්පේ අනුංගී එකක් වගේ බලන්න උත්සාහ කරන එක තමයි මේ කය ආතුර වුණත් හිත ආතුර නොවීම සඳහා ඒක හොඳ දෙයක් නම් ඒ කිරීම සඳහා ගන්න පළවෙනි පියවර. ඒ නිසා කායන පසනාදී මම අර කියපු විදිහට ආනපන සතිය විතරක් නෙවෙයි තවත් ගොඩක් කර්මස්ථාන තියෙනවා. නමුත් අපේ සිංහල සතිපට්ඨාන සූත්‍රයේ ඉසිසල්ලාම ආනපාන සතිය ගැන පටන් ගන්නවා. නමුත් ඒකේ සංස්කෘත භාෂාවට දාපු මජ්ක්‍ධිම ආගම දීඝාගම සූත්‍රවල සංසන්දනය කරලා බලනකොට ඒ සතිපට්ඨාන සූත්‍රයේ සංස්කෘත පදනේ මේ කියන සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සලා පටන් අරගන්නේ කායනම් ආනපානි නෙවෙයි කියලා සංසන්දනාත්මකව ආදාරු පත්‍යෙ වෙන්නේ. නමුත් ඒක පසුකාලින කරපු සංස්කරණයක්ද එනකන් සරුවචනාංශගේ ඍජු ගැන්වීමත් දන්නේ අපේ සතිපට්ඨානේ පටන් ගන්නෙම ආනාපාන සතිය. නමුත් ඒක එහෙමම වෙවිය යුතු නෑ. ඕන පැත්තකින් මේ කාය සම්බන්ධ කරගෙන ඒක බැහැ ගන්න පුළුවන්. මෙතනදී කියන්න තියෙන කාරණාව තමයි මේ ආනාපාන සතිය එකම කර්මස්ථානේ පුරු සතිපට්ඨාන සූත්‍රයේ කියන නැත්නම් සර්වචනාසේ දේශනා කරපු කර්මස්ථානත් එකම කර්මස්ථානේ සමථයටයි විපස්සනාටයි දෙකටම දොර ඇරලා තියෙනවා. අනිකුත් ඕනම කර්මස්ථානයක් එක්ක සමථයට පමණයි එක්ක විපස්සනාට පමණයි. ඉතින් ආනාපාන සති භාවනාව සමූහ භාවනාවකදී බය නැතුව පොදුවේ හඳුල්ලා දෙන්න පුළුවන්. ওই කෙනාටත් ටිකක් දොර යන්න පුළුවන්. මේ යනකොට තමන්ගේ පාරමිතා ශක්තිය හැටියට උපනිෂේ ශක්තිය හැටියට විනාපු පින් වල හැටියට සමථ පැත්තට විකාශය වෙන්න පුළුවන් විපස්සනා පැත්තට විකාශය වෙන්න පුළුවන්. ඒස ආරම්භයේදී ආනාපාන සතිය දෙනවා. ආනාපාන සතියෙන් අපි අදහස් කරන්නේ මේ කය. එතකොට මේ ආනාපාන සතිය වැඩිමේදී පික් කරන්න හදන්නේ අර නකුල පිටු උපාසකතුමාට දීපු උපදේශේ ක්‍රියාත්මක කරනවා. කයලෙද වුණාට කයනිකම් පිටර කට්ටක් වගේ තුනී දෙයක් පොළොට බර වෙච්ච දෙයක් වුණාට ඒ මතින් කයලෙද වෙලෙදි විසඳාන හිත වට ගන්න නැතුව මේක බුදුහාමුදුරුව විසින් මෙහෙමමයි කියලා දේශනා කරලද දැන් මම මෙතෙක් කල් අගයක් ආරම්භයක් වශයෙන් කියන හිටපු කයත් දැන් ඒ තත්ත්වයටපත් වෙනවා නේද කියනකොට වඩ වඩාත් පරිශේෂයට ලක් කරන එකයි මේ ආනාපාන සතියෙන් කෙරේ. ඒ නිසා ආනාපාන සති භාවනාවේදී කය ලෙඩ වුණත් ඊක දෙඩ නොවීමේ ප්‍රයත්න කිරීමේදී අර හඳුනා දෙන අවස්ථාවේදී මම කිව්වා වගේ අපි මෙච්චර කාලයක් මේ කය පරිහරණය කරලා තියෙන්නේ මේ ජීවිතේ හෝ අපි පිළිගන්නවා නම් කොරුප්පත්තියක් නැත්නම් නැවත ඇතිවීම පෙර ජීවිතේ කරයි මෙයම ලාංජනයක් කරන පදක්කමක් කරගෙන මමයා මමායනය හුවා දැක්වීමේ උපක්‍රමයක් වුණා. එහෙම නැත්නම් මේ කය ලෙඩ වෙනකොට හිත ලෙඩ වෙනවා ලෙඩදිය යුතුයි කියන පද. එහෙම නැත්නම් මේ රූපං අත්නෝ සමන ප්‍රසිටිකේද මේ රූපෙමයි ආත්මය කියලා හිතා ගන්න ක්‍රමයක. ඒක නිසා අපිට යම් වෙලාවක රූපං න අත්නෝ සමන ප්‍රසිටි කියන එක පරිශන කරන්න වෙනවා නම් අපිට අපි අර චින්තන රටාවත් අධ්‍යයන ආඩම්බර ටිකක් රුචි අසුකම් ටිකක් ප්‍රවේශන මට්ටමින් පැත්තක තියන්න ඕනේ. හරියට කියනවා නම් මේ ශල්‍ය කර්මයක් සඳහා සෝගිය පිළිල කරනකොට ශල්‍යගාරයට යන්න ඉස්සෙල්ලා විස බීජ හරණයක් කරන්න ඕනේ. ඒ විස බීජ හරණය කරන්නේ නැතුව කිව කර කර ඉන්න වෙලාවක් මේ ලිද්දාට හදිසි වහාම කරන්න ඕනේ කියලා තක්කමුක වුණොත් ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ පැවති යුතු ඒ ආචාර ධර්ම වල පිහිටි නැත්නම් ශල්‍ය කර්ම නිසා තුන වැඩි අමාරු වෙන්න පුළුවන්. එතන කොච්චර අසාධ්‍ය වුණත් උච්ඡන්න වුණත් කුස්සියකදී මේ ශල්‍ය කර්ම කරන්නේ. ඒ නිසා මේ ආතුර කයක් තිබුණත් අනාතුර හිතක් ඇති කර ගැනීම සඳහා කරනකොට අර උදේ ඊයේ මේ මතක් කළා වගේ අපි ඒ සඳහා ශල්‍යකාරයක් හදාගන්නවා. ඒක තමයි සර්වඥාණුගේ ශල්‍යකාරය තමයි ආරම්භය. නැත්නම් රුක්ක මූලේ නැත්නම් ශූන්‍යකාරය. ඉතින් ඒ දේ යන්නම උග දෙනෙක් කියන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරලා කියනවා මේ වන රමණීය වූ අරණ්‍ය සීනාසන හරිම රමණීය. නමුත් කාමභෝගය කවදාකවත් ඒක රමණීය කරන්නේ නමුත් නික්ලිෂි පුද්ගලයාට මේ විශාල විවේකයක් ඒ වගේම විශ්වාසවත් දෙයක්. කාමභෝගය රාජධානියේ අගනුවර පුරය තනවා වඩාගෙන ඒක ගැන අඩම්බරයි. ඒක තියෙනවා ඒ ඕනේ ඕනේ ඇහැට අවශ්‍ය රූප තියෙනවා, කන්ට අවශ්‍ය ශබ්ද තියෙනවා, නාසයට අවශ්‍ය ගඳ තියෙනවා, දිවට අවශ්‍ය රස තියෙනවා, කයට අවශ්‍ය নানা ආකාර සුඛභෝගී දේවල් තියෙනවා. ඒක ඕන විදිහට පල්මත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ නගරවල තියෙන දක්ෂකම් අනුව තමයි ජාතිය ජීවුද නැද්ද කියලා කියන්නේ. ඔබ මේ දියුණුකම කියලා කියන්නේ මොකක්ද? ඒ සඳහා ගන්න උපමානය ගත්තොත් ඒක කොහටද යොමු කරන්න කියලා ගත්තොත් සාධාරණ සැකයක් තියෙනවා. ඒක සුභ සිද්ධිය සඳහාද වෙන්නේ. එහෙම නැත්නම් මේක නිර්මාණය කරපු මිනිසුන්ගේ සාක්කෝ පුරවන උපමානයක් දිගේද මේ මානවය අදගෙන යන්න හදන්නේ. ඒ තරම් මානවය දැන් සම්පූර්ණ මානව සංහතියේ ජනමාධ්‍ය දිගේ ඒ පෙන්වන්න හදන මේ නමංග අංගෝපාංගයන්ගංග සහිත මේ නගරය තියෙද්දි එහෙම නැත්නම් 99.99ක් අන්ධ භූතව කැලේ කඩාගෙන ඊකට යන්න හදද්දි බුදුජාන විශ්වසේ කියව මේ අරණ්‍ය වන පන්ක සේනාසන ආදී කරන කෙනෙක් සිටියට ඒ කෙනාට තාමත් පුළුවන් අවශ්‍ය නම් ඒ පරිශීලනය කරන්න. එතෙන්දී එකයි මතක තියාගන්න තියෙන අපි රැළට වැටුනොත් රැළට අහුවෙයි. ඉන්ජ රැළේ ගත කරන්න ඕන නම් කවදාකවත් හිතන්න එපා රැළට අහු නොවි ඉන්න. බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්නේ. ඒස පෞෂත්වයක් තියෙනවා නම් අපිට මේ පරිශීලනය කරන්න ඕනේ නම් අපි හිතා ගන්න ඕනේ ගඟ පල්ලෙහාට ගැලුවට ඉහළට ගලන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතින් අසුසනක් ගහලා එහෙම නැත්නම් හෙත්තු කියලා කියන්න පුළුවන් ගඟ දිගේ ඉහළට පිනන ඉතාමත්ම සුළු ප්‍රතිශතයක්. ඉතින් අපිට ඕනේ කරලා තියෙන 99.99 ඡන්ද ලබාගෙන සිනගත් එක පල්ලෙහාට යන්නද? එතෙන් ඡන්ද දිවිච්චාවයි අපි කොසල ඡන්දයක් ඇති කරන ගමදී ඉහළට යන්නද කියන එක හැබැයි වෙනසක් තියෙනවා. ඒක කී දෙනෙක් අපි සිද්ධ වෙලාද නැද්ද කියලා මේ තිරසදියා බලුවක් කියන්නේ. ඒකට හේතුව අද භාවනාවක් මෝස්තරයක් කරලා තියෙනවා. કોઈ දෙයක් කරන ගමන් ඉක්මනට ඩිග්‍රිය ගන්නවා වගේ භාවනාටික් කරලා තිබ්බොත් ඒකත් ආඩම්බරයක් වෙනවා. ඒකත් මේ ශෝභනයක් කරනවා. ඉතින්සම් කොයි මිනිහා කොයි දේ කන්න යනවද කියලා කේල් ගහ කන්න යන්නේ පොල් ගහ කන්න යන්නේ කියලා ඉතින් පිළිසිගේ ඔලු කිරි දිහා බලලා කියන්නේ. එලගෙන කරගෙන යනකොට තමයි දන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද යන්නේ කියලා යන කාඩෙන් කියන්නේ. ඒ නිසා අපි යුවා අර මූලික කය පිළිබඳ හැදෑරීමේදී පටන් ගන්නකොටම ඔක්කොම සුද්ධියක් ඇතුළන මේ පටන් නමුත් ජීවිතේ දිගින් යනකොට අපිට ඇත්තම ඒ නියම ධර්මයේ අවශ්‍ය නම් ඒ නැවත නැවත සල්කා බෑ. අසුචස්කම් සල්කා බෑ. පෞෂත්ව ලක්ෂණ සල්කා බෑ. ඒ සල්කා බැලින එක බොහෝ පළල් මැත්තේ ආචාර ධර්ම මැත්තේ ජීවිත වෙනවා. අපි මේ වගේ තැනකදී ඒකට සාපේක්ෂව අර පොදු ගැඹුරක් සත්‍ය සමාධිය කරගෙන අරමුණකට ඇතුළට කිනා බැහිමක් කරගන්න. මේ දෙක අතර තියෙන්නේ සමතුලිතයක් හොඳ සමතුලිතතාවයක් අවශ්‍යයි. අපි ලෝකයේ සමාජයේ ජීවත් වෙනකොට කොහොමද ඒ වගේම පරිශන භාවනා මධ්‍යස්ථාන ආපහු කොහොමද කියන්නේ මේ දෙක අඩමාරු කරගන්න පුළුවන් වෙන්නේ හුදෙම සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පමණයි. ඒ භාවනාවේදී සමාජයත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න හම්බෙයි කියලා හිතන්න එපා. සමාජයත් එක්ක ඩයට ජීවත් වෙනකොට භාවනාව හම්බෙයි කියලා හිතන්නත් එපා. මේ දෙක හම්බ වුණාට පස්සේ මේ දෙක සමබර කරගන්න බැරි නම් ඉතින් අර මොඩ වඩුවට හම්බෙච්ච ආයුධ වගේ ඒක කපා ගන්න. ජීදී නැති කරගන්න ඒ වගේ අතුරු මේ භාවනා කරුවක් වෙන්න තියෙන අතුරු ආන්තර නැති කරගන්න එකම දේ තමයි පුදුආන්තරම් කල්යාණ මිත්‍යාසු ලැබෙමි. ඒ තමන්ගේ තියෙන தত্ত্ব සාකච්ඡාවට භාජනය කරමින් විවෘත කරගෙන ගියොත් ලොකු සුද්ධියක් වෙයි. කොතනක හරි චපලකම පිහින්ගොත් කොතනක හරි ෂටගති ආවොත් කොතනක හරි මායාවී ගති ආවොත් කොතනක හරි වංචනික ගති ඇතිව වුණොත් කවුරුවත් වැරදෙන්නේ නැහැ. තාවකාලිකව නැවැටිනවා වගේ පේනවා. මුන් තවම තමයි ඇති. ඉතින් ඒකට ඉඩ තියාගෙන යන ගමනක් තමයි මේ කායන ප්‍රශ්න ආදි කරන්නේ. ඒ නිසා අපි ඉස්සලා මේ වගේ දවස් කීපයකට සාමාන්‍ය කේතරු පොලේ රඩෝලින් සමුගෙන සාමාන්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශුන්‍යගත වීම කරනකොට ඒක ලොකුම ලොකු දානයක් ලොකුට අපතියි. ඊට පස්සේ කයත් අර විදිහට හැකිතාක් කය කියන තමයි ආතුර කය ගැනයි අපි මේ කතා කරන්නේ. කයක් කිව්වහම අරවචනංශයෙන් පෙන්නවා ඒකේ ඇහ කන නාසය දිව කය කියන මේ පහ වෙන වෙනම ආයතන කියලා. ඊට අමතරව මන ආයතනයි කියලා කියනවා නාම ධර්ම වලට වැටෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගෙඩිය පිටින් අරගෙන මමයි කියලා කියනවා. නමුත් මේ එක එකක් මේ කයනේ අපි ඇහගමු. ඇහෙන කිසිම හැඟීමක් නැහැ කනේ අවශ්‍යතාවයන් සහ රුචි අරුචිකම් ගැන. ඒක කනට කිසිම හැඟීමක් නැහැ. ඇහි අවශ්‍යතාවයන් ගැන ඕ නාසයේදී. ඒ නිසා ඒවා තන්නේ ක්‍රම ඉක්ිනිකා පරයාගෙන පාගගෙන යන ගමනක් තියෙනවා. ඉතින් ඔක්කොමලා මමායනේ වැඩි කර නිසා ඔක්කොමලා එකතු වෙලා අපේ තාපේ මන කරගම් වැඩි කර නිසා ඒ ඔක්කොමලා එකතු වෙලා කාමච්ඡන්දේ වැඩි කර නිසා අපිට තේරෙන්නේ නැහැ මේ පැත්තේ පදිනකරන්නෝ තේරුනොත් අපි මේ කාටද කිරිකවන්නේ කියන එක තේරෙයි. නයින්ජයි කිරිකවන්නේ කියලා. ඉතින් මේ ගැන කතා කරනකොට ඒ මන් දෙන්න හදන විගස් මෙච්චර හොඳ එකක් නෙවෙයි. ඒ නමුත් මේන කියන ඔය ලංකාවේ කියලා මේ ඥානවීර. ඥානමෝලි ආමදොත්තික පැවිදිච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ බුන්දල කුටියට වෙලා හිටියේ. හොඳ ලස්සන ඒ කියන්නේ ජඹුරට ආදාරපු කෙනෙක්. ඒ ශාන්චිත අන්තිමට ඉතාමත්ම ධර්ම බඩේ දවිල්ලක් ඇති වුණා. ඒ නිසා මොන විදිහෙන්වත් පේරෙන්නේ නැහැ. අන්තිමට සීදී නසගත්තා. ඒ සීදී නසගන්න ක්‍රියාවලියේදී ඒ ශාන්චි පාවිච්චි කිරුවේ පොලිතින් බෑග් එකක් කොළවට දාන රබර් බෑන්ඩ් එකක් දාලා. දාලා දිගින් දිගටම ඒ කාබන් ඩයොක්සයිඩ් වැඩි කරන් ඇරලා මැරලා යනවා. හොඳටම දැනගෙන ඒ ශාමණේරි කියන්නේ මේකේ හිතයක මේ වේදන ආධික කම නිසා භාවනා කරගන්න බැරි නිසා. ඉතින් මැරෙන්න ඉස්සෙල්ල දවසේ අවසාන සාර්ථක ප්‍රයත්න කරන්න ඉස්සෙල්ල දවසේ ඒ ස්වාමීන් වහන්සේට ඔක්සිජන් අඩු වෙනකොට ඇඟ දඟලන හැටි ඒකට මරණයකට බය වෙලා දඟලන හැටි කියනකොට කියනවා දැන් පිට කරන හුස්මයි දැන් ආපහු ගන්න ඕනේ. කේන්දෙන් ඔක්සිජන් අඩු වෙනකොට ඇඟ ඇතුලේ එක එක ඉන්ද්‍රියන් තියෙන ඔක්සිජන් ටික ගන්න වඳු කරනවා. එතකන් හිතුවේ නැතිලු මේ කට්ටිය මේ ඔක්කොම සමගියෙන් කරන යනවා වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් මූලික සැපීම අඩු වෙනකොට ඉක්ිනික අවුරුද්දට යන්න පටන් ගන්නවා. හරි ලස්සන විස්තර කරලා තියෙනවා. මම ඒ නිසා බය වෙලා බෑග් එක ගලෙව්වා. මම ආයේ හුස්ම ගත්තා. මට ආයෙ පණ ආවා. හැබැයි මම දැන් දන්නවා මට හෙට මැරෙන්න පුළුවන් කියලා. මම අද අද්දරටම ගියා පන්සිට මැරණා කියලා ලස්සනට ඒ ටික විස්තර කරලා ඒකේ දීලා තියෙනවා මේ ඇහැ කන දිව නාසය කය මේ ඉක්ිනේකාට ප්‍රේමයක් නැහැ හරියට මේ විෂකෝර සර්පිය පස්තුලේ කවා කන්‍යම් මරණ්‍යම් කියාගෙන තමයි ඉන්නේ හැබැයි තුන් දිනාම එක තුන තණ්හා මානසික වඩන නිසා අපිට වෙන්නේ පොදු සටනට හොඳ බලමුළු පහක් දෙනවා. ඒ නිසා ධර්මචර්යනාංශයේ සඳහන් කරන මේ පස් දිනාම අරගෙන නැත්නම් මේ විචල්්‍ය සාධක පහක් එකවර හදාරන්න බැරි නිසා උන්වහන්සේ මතක් කරනවා ඇස් එක වහගන්න සද්ද නැත්නම් කියන්න ගන්ධ රස බලන්න එපා. කයවත් චේතනාපූර්වක කටයුතු කරන්න එපා. ඒක බහක් වගේ තැම්පත් කරලා අන්න ඒක දිහා බලන්න. ඉතින් ඒක අර උපමාවට කියන්නේ මහාචිවර ස්වාමීන් වහන්සේට ගාකුගත ස්වාමීන් වහන්සේ නම අත්වරුදු සාමනෙර කෙනෙක් පහත් වෙච්ච කෙනෙක් කමඨහන් දෙනකොට ඒ ස්වාමීන් වහන්සේට අභියෝග කරනවා. ඔබ වහන්සේ මගේ දීයා වගේ මේ ප්‍රොෆෙසර් කෙනෙක් මම කියන දේවල් අහන්නෙත් නැහැ. කොහොමද මං කියන දේ අහයි කියලා දන්නේ කියලා. ඉතින් ඒ ශාසිතේට ඔබ ගාක් මේ නියතමානීලා පීඩිත වෙලායි කියන අනේ කල්යාණ මිත්‍යන් වහන්සේ මට අනුකම්පා කරලා කියලා දෙන්නේ. ළන්නේම ධර්ම කවුරු පිළිහිටලා ඒ සාමනීරයා අහනවා පොඩි සාමනීර හාමුදුර අහනවා ඒ හැට පිළිච්ච බහුසුත් ස්වාමීන් වහන්සේගෙන් හිල් හයක් තියෙන උභහකට කල කලවැද්ද රිංග තලගොඩ රිංග ගත්තාම පස්සද්ද මොකද කරන්නේ? සුජාත ස්වාමීන් වහන්සේ බහුසුත් නිසා කියනවා තලගොඩ බයිවිචිකම රිංගන ළඟ තියෙන උභහට ඒක සාමාන්‍ය දඩයක් කර ගන්න කතාවක්. තලගොයිමස හරිම රසයි. ඒ වගේම තලගොයිමස කියනවා අහම තුවාල කරලා තලගොයිමස කියලා දැන්දොත් මස එහෙම මල්ලනවා. ඒ කියන්නේ ඒක ඒ තරම්ම රාතල කව රාතල මසද. එමයි ඒ දඩයන් ලෝකේ කතා කරන්නේ. ඒ නිසා තලගොයි දැක්කොත් වෙන දඩයන් නැතර කරලා හරි මරනවා. ඉතින් එහෙම තලගොය උභහකටුළු ගියාට පස්සේ වැද්ද කරන්නේ හිල් හයක් තියෙන උභහක් නම් පහක් වහලා හය වෙනිගෙන් දුම් ගන්න. එතකොට ඇතුලේ ඉන්න කෙනා තලගොය එහෙට පයින්නේ අර ඇරලා දින හොරේ හිලෙන්මයි. එතකොට වැද්දට අල්ල ගන්න තියෙන අවස්ථාව එයි. අන්න ඒ වගේ තමයි මේ සාමනීරතුමා කියනවා මේ හාමුදුරන්ට ඉඳගෙන ඉන්නකොට අපේ හංගත් හිල්ලයක් දෙන උඹක් වාගේ තමයි. උගේ නිකන් දුම් ගැහුවොත් තලගොය කොහෙන් පණිද කියන්නේ. ඒ නිසා ඇස් දෙක වහගන්න ශබ්ද නැති දැනකට යන්න ගන්ධ රස උනන්දු කරවන්න එපා. හයත් චේතනාපූර්වක හසුරවන්න එපා. ඒක කියලා බලහින්න කලබල ගියා. ඒක නැත්නම් අපි ආනාපාන දිහා බලائیں۔ එතකොට කාය පොට්ටබ්බ නැත්නම් කාය පස්සද්ධිය. කායේ උපේ පමණයි අපි විශේෂණය කරන්නේ. ඇහි උපේ බලන්න යන්නේ නැහැ. කනේ උපේ බලන්න යන්නේ නැහැ. නාසයේ උපේ බලන්න යන්නේ නැහැ. දිගේ උපේ බලන්න යන්නේ නැහැ. ඒවයි එnde ඉඳ තියෙනවා. ඔන්න අපේ එන්නේ එතන නෙවෙයි කියන්නේ. අපි මේ පරිශීලනය සඳහා ඒ සියලු විචල්්‍ය සාධකයන් තහවුරු කරා. ඒ තහවුරු කරන සුදුසු තැන තමයි ආරම්භ කියන්නේ. දුක්ඛ මූලයේ කියලා කියන ශුන්‍යගාය. අපි එදිනදා ජීවිතයේ කාණිවල් එකට ගිහිල්ලා ඉන්න වෙලාවක ඒක ඇත්ති වෙන්න රූප තියෙනවා. ඇත්ති වෙන්න ශබ්ද තියෙනවා. নানা ආකාර ගඳ තියෙනවා. විවිධ රස තියෙනවා. කතුරුන් කිල්ලා තියෙනවා, සමනල යහනේ තියෙනවා, මේක රවුන්ඩ් ඕන සම්පක් ලබා ගන්න පුළුවන්. අන්න එහෙම ඉන්නකොට අපේ හිත කොච්චර ශීඝ්‍රයෙන් එකින් එකට පයින්නවද කියලා කිව්වොත් උදේනස් කෙනෙක්ට පෙන්වන්න උපමාවක් නැහැ. උපමාවක් නම් පෙන්වන්න බැරි තරම් ශීඝ්‍රයෙන් මේක පයින්. ඒකට හරියට පේන්නේ ගිනි අන්ධකාරයක ගිනි පෙනෙල්ලක් කරකවුවොත් ඒක වෙන්නේ චක්‍රාකාරව. ඉහිර වලල්ලක් වෙන්නේ. මොකද අපි දන්නවා කවදාකවත් ඒක වලල්ලක් නෑ. ඒකේ තියෙන්නේ අන්ධකාරයේ ඉරි පෙළ කාර්කෝණ එක විතරයි. තම දවල් වැටුම බැලුවොත් චරකෙන ගිනි පෙළක් මිසක් චක්‍රයක් වෙයි. ඒ වගේ තමයි හිතවිලි මුදාහැරපු. ඉදරන් ඔක්කොම විවෘත වෙච්ච වෙලාවක ඒක මොනම තාලකින්වත් කොට කරන්නේ. තමයි අපි මෙතෙන් දෙන්නේ ආන්නේක සඳහා ඒ පුළුන්තරන් විචල්්‍ය සාධක සාහවුල් කරගෙන එක තැනකට පූර්ණ අවධානය යොමු කරලා බලන්න. නමුත් අපි දන්නවා එහෙම අපි ක්‍රමවේද වලින් රූපයෙන් නැති වෙන්න හැදුවට සද්ද නැහින්ද සිටiate එහෙන් රූප පේන්නේ නැත්නම් හිත හෝ රූප ආදාන බලන්න. මේ සාමූහික භාවනා කරනකොට සමහර අය සද්ද කරනවා. කැමති නැති නම් සද්ද කරනවා. ඒ වගේම යම් යම් ගන්ධවලස එහෙම නැත්නම් සමහර වෙලාවට වේදනාව නිසා හිතලා අය හිමේ කරන චේතනා එනවා. සචේතනික දේවල් දෙනවා. මොකද ඒව අපි හිතාගන්නේ අතුරු ආන්තරات. නොවිනවනම් හොඳයි. හරියට ආනාපාන දිහා බලන්න හිතියොත් ඒ පුද්ගලයා ඒ ආස්වාද ප්‍රසවාස දිහා බලන්โดනේ පිට කෙනෙක් බලනවා. හරියට ක්‍රිකට් මැච් එකක ඉමහතක් වෙනකන් හිටියේ අම්පයර්ස්ලා දෙන්නා. ලීග් අම්පයයි අනිත් මේන් අම්පයයි. ඔතන අම්පයර් කියන මිනිසයා මිනිස්සෙක් නිසා එමසම මොන විනිශ්චය දුන්නත් විනිශ්චය පාඩුවෙත් පැත්ත කියනවා නෑ නෑ මෙයාගේ විනිශ්චය පක්ෂග්‍රාහී. කොහොද මිනිස්සෙක් කියච්චාම human error කියලා එකක් තියෙනවා. ඒ නිසා මේ නඩු කවදාකවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙ විසඳන්න බැරි වුණා. ඒගොල්ලෝ කියනවා නෑ නෑ මේ මිනිසා කොහොමඩක්වත් දීපු තීන්දුව පක්ෂග්‍රාහී. ඒක ඒක නිසා end ක්‍රිකට් කීඩාව ලොකු හල්ලියෝ මාරු වෙන business එක උනාට පස්සේ නඩු ඉවරයක් නෑ. ඒසාව ලංකාවේ ඉන්න කෙනෙක් යෝජනා කරා අපි ඒකට තුන්වෙනි අම්පයර් කෙනෙක් දාමු ටෙලිවිෂන් කැමරාවක් අතට. ටෙලිවිෂන් කැමරාවක උදේ ඉඳලා හඳ වෙනකන් නැත්නම් ගේම් එක යන කම්ම සම්පූර්ණ පරීක්ෂා වෙන්නේ. කවුරු හරි විනිශ්චය කරලා අම්පයර් විනිශ්චය කරන්න බැරි නම් හරියට ඒ දිග්ගිය ටීවී කැමරාවකින් අරුවට බලුවට පස්සේ ඒකේ හියුමන් එරර් එක නැහැ. ඉතින් ඒකත් එක random ගන්න. ඕ අම්පයර්ට බලතැයි හෝම් ටීම් එකකට බලතැයි විසිටින් ටීම් එකකට බලතැයි වලපසෙ විනිශ්චය. ඒ මොකද ඒක හුදු යන්ත්‍රයක් විතරයි. ඒකේ නෑ අහවල් පක්ෂේ දිනන්න ඕන කියන කතියක්. මෙන්න මේ සතියේ තියෙන ඔන්න ඔය ලක්ෂණය. සතිය කිසියම් පක්ෂග්‍රාහීකමක් නෑ. ඉතින් ඉංග්‍රීසියෙන් කියනවා choice of awareness කියලා. ආනාපානි ආස්වාදයේ විතරක් වෙනවත් ප්‍රස්වාසයේ විතරක් වෙනවත් දෙකම ප්‍රසිද්ධව වෙනවත් දෙකම තුනී වුණත් මොන දේ වුණා ඔක්කොත් හිත කල්පනා කරගන්න. ඒ ඇති ඇති ඒ ශාන පාන පේන ටික වෙලාවක් ගිය කමන්නේ ඉඳගෙන ඉන්නේ ඉතියා විතරයි පේන්නේ ඒත් කමක් මේ මීට ගිහිල්ලා පේන්න පටන් ගන්නවා ඒත් කමක් එනතම් පෙන්චික නැති එක නේනවා ඒත් කමක් නෑ ඒ අපේ සතිය ෆිනිච් කාර්යයක් නෙවෙයි ඒක හුදු ටෙලිවිෂන් කැමරාවක් විතරයි ඉතින් මෙතන යන්න බෑ මොකද අපි සතිය තිබුණත් මෙතෙක් කල් පාවිච්චි කරලා තිබුණේ අපේ වාසිය දැන් එයා පොදු ෆිනිච් කාර්යයක් වඩපත් කරන නිසා උස්මට යන්න අරලා ක්‍රිකට් ගේම් එකට යන්න අරලා සතිය අටවලා ටීවී කැමරාවක දාලා අපිට යන්න දෙන්නේ ඒක තනිකර රෙකෝඩ් වෙන්න හරි නේද අපිට මේ භාවනාව වරදින්නේ ඔබ විනිශ්චය කරන්න යනකොට විනිශ්චය කරන හැම වෙලාවෙදී මතක තියාගන්න මේ හිත පක්ෂග්‍රාහී මේක තමයි ඡටගති කියන්නේ මායාවී ගති කියන්නේ වංචනික ගති කියන්නේ ඒක ඇත්තනම් අපි පෝෂණය කරලා හදපු ගන්නේ මේ ඒකේ සම්මාන්තර ගති එයා බලුවාන් තරම් බලන්න ඕන හුස්ම ගන්නකොට අනුන්ගේ දෙයක් වා. අන්නේ බලන් ඉන්නකොට ඒ බලන බැල්ම එන්න tangent නිරීක්ෂණය බලුවාන් තරම් ආර්ය පරිශීනක වීම සඳහා තමන් දකින්න තොරතුරු ඒ විදිහටම තවකෙනුට වාර්තා කිරීමෙන් තමන් එතන එතන බර නිදහස් කිරීමක් කරයි. එන්න tangent අපි PhD එකට රිසර්ච් එකක් කරනවා අපි එනේන තොරතුරු සුපයිටට වාසක් වාර්තා කරනවා ඒකට එයා ශේෂ්ත්‍රයට යන්නේ නැතුව මේ තොරතුරු දිහා බලලා එයාට දැනගන්න පුළුවන් මේ මුන්ට ඇත්තටම ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ තොරතුරු එකතු කරන්නේ නැත්නම් මේ තොරතුරු විද්‍යානුකූලව නිරීක්ෂණය කරනවාද නැත්නම් පූර්ව නිගමන නිසා මෙයාගේ පරිශ්‍රණය අන්තභාග වෙනවා ඒක හරියට කොණ්ඩේ පිටලා මූණ හැඩ වැඩ කරලා කන්න අඩිකින් බලනවා අපි කොච්චර ඒක අපි දක්ෂකමද කරත් අපිට ලස්සන වෙන්න ඕනේ වුණත් අපි කන්නාඩියේ ඒක විද්‍යාඥයන් පාවිච්චි කරන්නේ ප්‍රතිවේක්ෂණේ නොවුනොත් අපිට ෂුවර් නෑ මේ කරගත්ත රූපලාවන්‍ය ලස්සන වෙන්නේ ඒක නිසා තමයි අපි කර්මස්ථානාචාරවලදී තියාගන්නේ Taman දකින්න දේ ඇත්තම තමයි ඒක ආයේ මායාකාරී ගතියක් නැති වෙන්න පුළුවන් නමුත් වාර්තාගත කරන වෙලාවේදී මේ දෙක කන්නඩිකින් මොන බැලි වගේ අහුවෙ. ආනේම බලනකොට මේ ආශාව ප්‍රසාද දෙක බැලුවයි කියලා මොනම අලුත් දෙයක්වත් ලැබෙන්නේ නැහැ. අපි නිරීක්ෂණය පක්ෂග්‍රාහී නැතුව කිරීමේ පරිශනාවක් විතරයි කරන්නේ. එහෙනම් දැන් සතිය වඩා ගන්න ආනාපානෙ ළඟින්ම කරගන්න. හැබැයි සර්වචනසේ ආනාපානෙ තෝරනකොට ඒක තෝරලා දීලා තියෙන්නේ ඒක ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යන ක්‍රමයක. මම ඇින්ද තැන ඉඳලා මම නැති වෙන තැනට. පක්ෂග්‍රාහී තැන ඉඳලා උපේක්ෂාව යන තැනට. ඒකේ මේ ඇඳලා තියෙන සිත්යේ මේ හැටි. අපි ඒ නිසා කරන්න තියෙන ආසාව ප්‍රසවාසය දිහා බලනකොට මේක මම කියලා බලන්නත් නරකයි, මේක මගේ කියලා බලන්නත් නරකයි, මේක මගේ ආත්මය කියලා බලන්නත් නරකයි. ආනාපාන උදු පරිශ්‍රණ මට්ටමකින් කෙරෙන්නේ. හැබැයි ඇත්තටම මේ රූපං අත්තනිව රූපං අත්තනි අත්තනෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්තනිව රූපං රූපත්ත්වං වාත්තානං කියන කාරණාව කෙලින්ම මේ ආනාපානය බලනකොට දැක්වේතු ආකල්පයකටත් වඩා ඉතාමත්ම විචිත්‍රව පේනවා. යම් වෙලාවක ආනාපානය හොඳට සංසිඳව ගන්න පුළුවන් තරම් දක්ෂ වුණොත් එහෙම නැත්නම් කියනවනම් ගොරෝසු රූප ධර්ම හොඳට මේචල් කරගෙන ආම්බාම් කරගෙන ආනාපානෙම හොඳට හිත පාත්‍රන ගමනට සංසිඳීගෙන යන්න පටන් ගත්තොත් මේ සංසිඳනකොට අර රූප බලමින් ශබ්දාමින් ගඳ බලමින් රස බලමින් පහස විඳින්දින් නන්නත්තර වෙච්ච හිත දැන් එක අරමුණක් දිගේ ඇතුළට නැමෙනවා කියලා කියන්නේ සම්පූර්ණ කවදාකවත් නොගිය පෙතක් ගියේ මාවත අධිගේ ඇතුළට යනවා. එතකොට ඇහි උපන්දාසිත මුතිය ගත්තත් බලබල හිටපු රූප වර්ගයක් තියෙනවා. මුතිය වෙනකොට හීන දකින. ඇසරිනොට මදි මොනවා හරි බලබල තමයි ඉන්නේ. කොටිම කියනනම් ඇහ තමයි වැඩියෙන්ම සක්‍රීය දේ, යොදුළු දේ නැත්නම් කියනවා වැඩියෙන්ම කෙලස් උපදවන දේ. ඒක නිසා අපි ඇහට පිටින් එන වර්ණ රූප අරමණ කියලා කියන්නේ නතර කරාට ඇහ කියන ආයතනේ වහලන්නේ. චක්ඛ ආයතනේ වැහිලන්නේ. ඒ නිසා ඇහට බෑ එකවරම වැඩම කරා. කනට ශබ්ද නැත්නම්කට ගියාට සෝත ආයතනේ වහලන්නේ. ඒ වගේම නාසයට ගන්ධ ස්පන්ද නැති වුණාට ගන්ධ ආයතනේ වැඩේ. ජීව ආයතනේ වැඩේ. කාය ආයතන නම් අපිට ආනාපානෙ කියලා හරි ගන්න පුළුවන්. ඒකට ආනාපානෙදී ඇතුළට යනකොට ඒ ඇහැ කියනවා එක්ක මට මොනවද පෙන්නපන් ඔන්න නැත්තම් මං හදාගෙන බලමු. ඉතින් ඇහැට විවිධාකාර මේ චිත්ත රූප මනෝ රූප නැවෙන්න පටන් ගන්නවා. ආනාපානෙදී හොඳට බහගෙන යනකොට ඔන්න සමහර කට්ටියට මේ හොඳ අපි කියනවා නම් මේ ශබ්දාවන්ත කටේට අනුබණ හොඳට යනකොට මට බුදු පිළිමයක් පේනවා, මට ජීතවනාරාම පේනවා, මට රුවන්වැලිසෑය පේනවා, පොඩි පේනවා, බෙර ගහනවා පේනවා කිව්වම ආ හිතන දැන් නම් නිවනට කික්ක කරගෙන තමයි දැන් ඉන්නේ කියලා. අර අපේ ලංකාවේ ඉන්න එක්කෙනෙක් කියනවා එහෙම දැක්කම බුදුහාමරගේ කමඨානකුත් ගන්න දෙයි කියලා. අනේ අන්නේති එක විතරයි කියන්නේ. සාධ්‍යයක් ඇහුනොත් කියනවා අනේ මේ මැරිච්ච අම්මා තමයි ඇවිල්ලා මේ කියන්නේ. එහෙ නැත්නම් දේව බාධායෙන් තමයි මේ කාරණා කියන්නේ. අනේ මට ඒ වෙලාව පොඩ්ඩක් ලියා ගන්න බැරි වුණා මේ වචනේ තිබුණා නම් හරි වටින දෙයක් හම්බුණායි කියලා අර දෙන ඇහෙන ශබ්ද තීරම උතුම්මක් කරන පළදවලා. අලාතුරකින් සමහරෙකුට ඒකේ හිත සංසිඳනකොට විවිධාකාර ගඳ වදින පටන් හොඳ මේ වත්නේ නරක මේ වත්නේ විවිධ දේවල්. සමහරෙකුට දිව උද්දීපනය වෙනවා කියලේ ඉඳ පටන් ගන්නවා. එහෙම නැත්නම් සමහර රස දැනෙන්න පටන් ගන්නවා. කයටත් මේ කය පහ වෙනවා වගේ. එහෙම නැත්නම් මේ ගුලි වෙලා හිටව මී මැසි පොදියක් විසිරී යනවා වගේ, කය විසිරී යනවා වගේ. එහෙම නැත්නම් හැමදැනම කුකුරු ගහනවා වගේ. එහෙම නැත්නම් සම්බාහණය කරනවා වගේ. අර ආනාපානෙටම සතිය සමාධිය හේතු වෙනකොට නිවව බහුරූපෝලම් පාන් බහලන. මේක ඇත්තටම හොඳ ලකුණක්. අතරම හොඳයි කියන්නේ අර ඒවට සංඥා නැති වෙනකොට ඒවා සංඥා හදාගෙන බලනවා. නමුත් මේ රූපං අත්තනෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං කියලා කියන එක මෙන්න මේ දකින භාවනා දකින රූප මෙවුවා සුභ වශයෙන් අසුභ වශයෙන් මිච්චිතේ හොඳයි හරි නරකයි වශයෙන් බලන්න ගියොත් අනේ එතන තමයි මේ බණපදේ ගොඩක් ප්‍රසිද්ධ. අන්නේව එකක්වත් මොනම විදියකින්වත් තෝරන්න බේරන්න යන්න එපා කියන එකයි කියන්නේ. නැත්තම් ඒ දකින හැම මනෝචිත්ත රූපයක්ම හිතට ඇහෙන සද්දයක්ම ගඳක්ම රසක්ම පහසක්ම ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ඒක මගේ ආත්මෙ නෙවෙයි කිව්වොත් පමණක් අර සංසිඳන ආනාපානසති ඉදිරියට යනවා. නැත්තම් මේ සෑම දෙයක්ම අපි විවිධාංගීකරණය වෙන්නේ. කඹේ ඇවිදින මනුස්සයා වටපිට බලන්නේ කියලා කඹෙන් ඇදගෙන වැටෙනවා. ඉතින් ඒක නිසා සත්පුරුෂයන් අසුරු කරපු කෙනෙක් ආර්යයන් වහන්සේලා අසුරු කරපු කෙනෙක් ඒ ධර්මයේ අහපු කෙනෙක් ඒ සඳහා ප්‍රයත්න කරපු කෙනෙක් මේ භාවනා කරනකොට පේන ඇහෙන කන්ද රස පහක පිළිබඳව වැඩි ව්‍යාපාර කරන්න යන්නේ. ඒගොල්ල කෙටියෙන්ම මතක තියාගන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි. මේ පේන දේවල් වල මට සුබ පණිවිඩ ඇති අසුබ පණිවිඩ ඇති. එතන මොකද්ද මේ වෙන්නේ කියලා කල්පනා කරන්නෙම මේ රූපය ආත්මයක් කියන රූපයේ ආත්මත ආත්මේ රූපවන්තයි කියලා. නැත්නම් රූපය ආත්මවන්තයි කියලා නැත්නම් ආත්මේ රූපේ කියනවා කියන මායාව තමයි. ඉතින් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ මේ බේන ගමංගෙම ඇතුළේ තියෙන දේ කියලා. සුගව දෙනෙක් කියන නෑ නෑ මේක නම් මොකක් හරි මේ පණිවිඩයක් නිමිත්තක් ගන්න තියෙනවා. ඔය චින්දුතාග්මේ ඒ කතාව ගැන ඔප්පු කරන්න ගියාම පොඩි උපමා කතාවක් කියනවා. ඒ මේ ආරණ්‍යක උද කැලේ උද අහිතු හොඳ ඒ සෙන් භාවනා මාස්ටර් කෙනෙක් ඉඳලා වැඩි පිළිසත් එක්ක ඇසුරු නැතුව ගොඩාක් විවේකීව ගත කරනවා. ඉතින් මිනිස්සෙක් ගමේ ඉන්න ගමන් ඒ මනුස්සයා දැක්කලු ඒ මනුස්සට හීනෙන් ප්‍රශ්නයක් ඇහෙනවා. උඩට හීනෙන් උත්තර දෙනවා උදේ බලනකොට හරියටම හරි උත්තරෙලු දීලා තියෙනවා. මේ මිනිස්සු වෙන භාවනා කරලත් නැහැ. කොහොමද මට මේ අභිඥා ශක්තිය පහළලා තියෙන ප්‍රශ්නයක් මතුවෙන උත්තරේ හරියට එනවා. ඉතින් මෙයා ඔයාලා අහලා 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 හැම කෙනෙක්ම අහවලු එක එක කරා එක එක උත්තර දෙනවා මෙයාට ඒක ප්‍රශ්නයක්. පස්සේ අන්තිම මාස්ටර් කාඩ්ියා මේ මාචකාර කිව්වලු මම මේ භාවනා කරපො මේ පදාචාර සම්පන්න ඉනි කරපු බුද්ධලි නෙවෙයි නමුත් මේ පුදුම හිද්දයක් වෙන්න පටන් අර ගන්නවා ඊනිදි මගේ ප්‍රශ්නයක් ඇහෙනවා ඒ ප්‍රශ්නට දෙන උත්තරේ මම කවදාකවත් හිතුණේ නැතිකා සම්පූර්ණ හරි උත්තරයක් දෙන්නේ කියලා මාස්ටර් කර්මඥ කියනවා එනම් මම ඔබට එකක් කියන්න ඕනේ බුද්ධියන් යනකොට අඩුවට අත දාලා මුණට මිටක් අරගෙන ඔය පීර්ෂා කරලා බුද්ධියන් ඊනෙදි මට අවස්ථාවක් ආවොත් අහගන් මුන්නට කියක් දෙනවා. මේ මනුස්සයගෙන අයියෝ මේක සිම්පල් වෙන්නද කියලා අර වැඩේ කළ දෙල බුදියා ගන්න. සීලිත අවස්ථාවකම අහනවා මේ මුන්නට කියක් දෙනවා. දැන්. ඉතින් ආයෙ කියන report කරන මාස්ටර්ට මේ ඊයේ හීනේ අප්සෙට් කරනවා. ඒ මාස්ටර් කියනවා ඔබ අහන ප්‍රශ්නේ තුලේ උත්තරේ තුඹේ. ඔබ ගණන් කරන්නේ මුන්නට දාපු නිසා මම උත්තරේ ගන්න සුබුදියා ගත්ත නිසා එදාට බෑ. ඒ දකින්න බේරුම් බෝ හිත ඇතුලේ තියෙන කප්ලෝ ටික තමයි. මේ තමයි අපි සංසාරයෙන් සංසාරට ගියන්නේ. ඔය තෝරන්න බේරන්න ගියොත් එන්නේ වඩ පණිනු. වඩ ආත්මයක් වෙනවා. ඒ නිසා භාවනා කරන්න යනකොට නිසඟිය යුත්තේ විෂදවතෙන් බැළිය යුත්තේ විෂිතර වශයෙන් බැළිය යුත්තේ හැකිතාක් දුරට මූල කර්මස්ථානේ පමණයි. මූල කර්මස්ථානේ බාහිර දේවල් එන එක වළක්වන්න බෑ. ආවට ඉවගෙන ව්‍යාපෘත වුණොත් උනන්දු වුණොත් එන් කారణ රාශිය සිද්ධ වෙනවා කුණු කන්දලේක හරය හොයන්න පටන් අර ගන්නවා මූල කර්මස්ථානේ කොන් වෙනවා සතිය නන්නතර වෙනවා සමාධිය නැති වෙනවා මේක වෙන්නේ ආර්යනාථල දැකවුණදී සත්පුරුෂයන් දැකවුණදී නිවන ප්‍රාර්ථනා කරනතුරු මැජික් සඳහා භාවනා කරන අයට මේ භාවනා කළ নানা ආකාර විදිහේ මේ ප්‍රතිහාරය බලාපොරොත්තු වෙන අයතර ওই මොන ලනුවක් දුන්නා කරා ඒ නිසා භාවනා කරනකොට උදේට මතක තියාගන්න ඕන අපි ඉන්නේ විතරම පැහැදිලි වෙන්න ඕනේ ඉතින් මෙච්චර මේ නාදා පිටසක් අතහැරලා දාලා ඒක වස්තු පිටසක් අතහැරලා දාලා ඒක මෙතන ආවේ තවත් මැජික් එකක් කරන්නද එහෙනම් තවත් මායාවකට යට වෙන්නේ නැත්නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න අපිට ඇත්ත ඇති හැටියෙන් දකින්න යන්න ඕන වුණාට ඇත්ත ඇති හැටියම හිත තමයි පෙන්වන්නේ නේ ඔබ පින්නකොට කොච්චරද්දෝට මනෝමූලමයද කොච්චර ප්‍රත්‍යක්ෂයද කියලා දැනගන්න එකට බුදුහාමුදුරුවෝ අපිට උදව් කරන්නේ නැහැ. ඒ උනේ හිතලුවත් එහෙත් ඇත්තම. අපිම අපි ලෝකයේදී සාමාන්‍යයෙන් යමක් දැක්කනම් ඉතින් ඇත්තද කියලා බලන්න පොඩ්ඩක් අත ගාලා බලනවා. එතකොට බැල්මයි අත ගැමයි දෙකම ආපුවාම අපිට හිතා ගන්න පුළුවන් මේක ඇත්තයි කියලා. ඒක මොකද හීනේදී අපි ඇත්ත වශයෙන්ම දක්නවා. ඒ හීනෙන් දකින්න දේවල් අත ගන්න බෑ. අන්ධකාරදී මං අත ගාවට අපිට ඒක දකින්නකන් ෂුවර්. ඒ නිසා අපි යමක් තහවුරු කරනකොට එක ඉන්ද්‍රියංගෙ විතරක් චෙක් කරන්නේ නැහැ, ඒක ක්‍රොස් චෙක් කරලා තමයි ප්‍රත්‍යක්ෂ දේ ඒක දහස්වර කරලා තමයි අල්ලගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරනකොට සර්වඥාචර්ය සඳහන් කළ කිමින දේවල් පුළුවන් තරම් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කිව්වොත් හරිපාට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තම අවශ්‍ය දෙයක් නැවත නැතෙයි. උත් එන්නකොටම මේන දේවල් එන කලබල වෙලා, චකිත වෙලා, වියාකුත වෙන්න පටන් අරගත්තොත් අපි මේ ලාමක දේවල් දිගේ යනවා සාරය අපහැරි. ඒෂා භාවනා කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාසයේ හා සම්බන්ධ ඒ ඇතුලේ තියෙන අස්පනා පිට දැකිය හැකි කොටස් ටික දකින්න විදිහ මේකත් වාර්තා කරනවා. එහෙම යනකොට තමයි මේ විදිහට ශබ්ද ඇහෙනවා, ගඳ වදිනවා, රස දැනෙනවා, පහස ලැබෙනවා කියන එකත් වාර්තා කරනවා. නමුත් ඒකේ හරය හොයන්න යන්න එපා. කොහෙන්ද ගියාද ගුරුවරයෙක් කවදාකවත් ඒ පැත්තට ධෛර්යමත් කරවන්න. කරවනවා නම් හොඳ ගුරුවරයෙක් මෙතනදී හොඳට දැනගන්න පුළුවන් සර්වඥාසිකේ නෛර්යානික ධර්මයේ නැත්තම් විපස්සනා ක්‍රමයක් මේ ලෝකේ අනිත්‍යින මේ බහුරූපෝලං වල ඇති. ඔයදී මොන මොනවා හරි මේ සරුව පිටතල දේවල්, රෝහල් දේවල් හදලා යෝගාවචරය සන්තෝෂ කරන්න හැදුවට ඒක අන්තිමට හීනයක් වගේ පමනක්. ඉරිදුවක් දැක්කා වගේ පමනක්. ඒ නිසා මෙතනදී රූපය ආත්මේ නෙවෙයි, රූපේ ආත්මේ රූපවන්ත නෙවෙයි, රූපේ ආත්මවන්ත නෙවෙයි, රූපයේ ආත්මේ නෑ කියලා දැනගන්නේ විශේෂයෙන්ම මූල කර්මස්ථානයේ සත්‍ය පවත්වාගෙන යනකොට මේ විදිහට පේන බාහිර බොහෝ දේවල් ඒ ඉන්ද්‍රියන් විසින් මවන ලද විඤ්ඤාතිද නැත්නම් ප්‍රත්‍යක්ෂයද කියලා දැනගන්න එක යෝගාවචරයට තමන් වශයෙන් විශේෂ කළ දැනගන්න බැරි නම් කවදාකවත් දෙවන්නේක් නැහැ. ඒක සුද්ධ කරගන්න. දැන් අපි දන්නේ මානසික රෝග ගත්තොත් මානසික රෝගවල වෙන්නේ අන්නේ මතුවෙන දේවල් අදහන් පටන් ගන්නවා. මේක යමක් අදහයක් තියෙනවා, ගැඹුරක් තියෙනවා, මොකක් හරි මේ කවුරුද කතා කරනවා කියලා. ඉතින් ඒක පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම මේ මානසික දිවිදි චරිතයකට යනවා. ෂිසොෆ්‍රෙනික් එයි, එහෙම නැත්නම් බයිපෝලයයි කොහෙන් හරි දෙකම වෙන්නේ. එහෙනම් දැන් ප්‍රත්‍යක්ෂය මොකද්ද? හිතලෝ කියන්නේ මොකද්ද? ඉතින් මේකට බුදුහාමුදුරුවෝ සාක්ෂි ගන්න යනවා. බුදුරජාණන්සේ කවදාවත් ඔබට අප වෙන්නේ නැහැ, සාක්ෂි වෙන්නේ නැහැ. මම කියන මට කරන්න දෙයක් නැහැ. ඒකට සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. ප්‍රත්‍යක්ෂය මොකද්ද? හිතට එන මායාව. එහෙම නැත්නම් හිත මවාපාන දේ මොනවද කියන්නේ? ප්‍රත්‍යක්ෂය අවශ්‍ය කරන්නේ. මේ ප්‍රශ්නයක් ඉන්නේ ප්‍රත්‍යක්ෂය නැති නැති. ඉතින් භාවනා කරගෙන යනකොට මේ රූප ලෝකය, නැත්නම් රූපයෙන් අපි අල්ලලා දෙන ආනාපානයේ සමුගන්න වෙලාවක් වෙනවානේ. ඒවලා සියුම් වෙනකොට එනකොට ওই নানা ආකාර බහුරූපෝලං රාශියක් ඇවිල්ලා අපි විඳ ගන්නවා. එකම උත්තරය කියන්නේ ඒ එන දේවල් කනවා. ඒක අපේ කාම චන්දේ කියන කාගෙත් ඇති. කෑවට මොකද කොයි මොහොතකද යන්නේ පිට සී කර ගන්න පුළුවන්. මේක භාවනාවෙන් ඇති කරගත්ත හිතලුවක්. චිත්ත රූපයක්. ඒ නිසා අපි ඒක බාහගත්තුත් එක ලස්සනයි කියලා හෝ ස්පින් කියලා හෝ හොඳයි කියලා හෝ එහෙම නැත්නම් අයින් කරන්න උත්සාහ කරොත් ඒක අසුබයි කියලා හෝ අප්‍රියයි කියලා හෝ හැම දෙයකින්ම වෙන්නේ රාගෙන් හෝ ද්වේෂෙන් ගැටෙනවා. එහෙම නැත්නම් රාගානුසය හෝ දෝසානුසය පෝර වැටෙනවා. ඒ එන දේවල් මේ අපි වාහනයක් හදවගෙන යනකොට මේ දෙපැත්තේ කන්නාඩි දෙකෙන් පේන දේවල් ඔක්කොම බලබල ගන්න ගියොත් අපිට වින්ස්ක්‍රීන් එක බලන්න බැරි වෙන ඇක්සිඩන්ට් එක. සේව බලන්න ආයේ එන්න වින්ස්ක්‍රීන් එක. හදිසිය බලලා ගත්තら කමන්නේ නෝ තේව කල්පනා කරගෙන drive කරන්න එපා. ඒකත් මේ ඕගොල්ලන්ට නෙමෙයි පාරේ අයින් ඉන්න අයට හෙල්මට් අරන් දෙන්නේ. බයිසිකල් එක යනකොට බුරුදු වෙන කාලේ පාරේ අයින් ඉන්න කට්ටියට හෙල්මට් අරන් දෙන්න. මොකද ඒ මිනිස්සුන්ගේ නරක වෙලා. ඒ නිසා මේ එල්ලේ දන්නේ නැත්තම් අපි යන ගමනේ එල්ලේ දන්නේ නැත්තම් කොච්චර භාවනා කරත් අර එන්නේ හැම එකකම පටලයි. මේක සූත්‍ර කරගන්න බැරි නම් ඒ සූත්‍ර කරන්න බැරි ලේදේ මූල හේතුව තමයි මේ රූප නැත්නම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප. ඒකේ සමහරව මනෝමූලකයි. සමහරක ප්‍රත්‍යක්ෂයි. අපි ප්‍රත්‍යක්ෂ කරලා ඒක හිඳට ගෙවෙන්නත්. ගෙවෙන්න හැරියට පස්සේ ලෝකේ ගොඩාක් වෙලාට අර මනෝමූල දේවල් වලින් පිරෙනවා. ඒව අපි මේ සංසාර ගෙනාවු මෙතෙක් ගෙනාවු අපේ මතක ශක්තිය තිබිච්ච විවිධ ඩිකෝඩ් වෙලා තිබෙනවා රීකෝඩ් වෙනවා. උනාට පස්සේ කුතුම විදියට බොහොම දර්ශනීය මනස්කාන්ත විදියට සිත් පැහැර ගන්න විදියට මතපොත්. එතන ධීම සැක කර ගන්න බැරි වුණොත් එතන ධීම මේක ආත්මේ නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කිව්වොත් මේ යෝගාවචරයයි තින් ඒකත් එක පැටලීලා নানা ප්‍රකාර දේවල් වලට යන්නේ. ඒක නිසා මේ මට්ටම කියන්නේ රූපස්කන්ධයේදී මේ වෙන මට්ටම අටබේරගත්තු. ඒකුම් ගත්තු ඉතිරි කියන ස්කන්ධ හතරෙදීම ඔච්චරමයි කියන්නේ. මේක බොහොම ඕලාරිකයි. අල්ලන්න කිරන්න මයින්ද පුළුවන් දෙයක්. ඒක නැත්තම් ප්‍රත්‍යක්ෂ රූපය කියන එක පරීක්ෂා කළ හැකියි. ප්‍රත්‍යක්ෂ රූපවලට අපි දැන් රූප කියන හඳුන දෙවට සටහන ආකාරයක් සහ බරක් කියන ඒ තමයි ෆිසික්ස් කියලා භෞතික විද්‍යාව කියලා පටන් ගන්නේ. ඒවට කියනවා සටහන් කියනවා ආකාර කියන එක ගුරුත්වාකර්ෂණ ලක්ෂණය. යමක් රූප නොවේ නම් එබැවින් ඒක රූපයක් වගේ මැවි පේන දෙයක් නම් ඒකට ස්ථිර සටහනක්. ඒක මනෝ විකාරයක් විතරයි. ඒක නැත්නම් අපි වේදනා ගත්තොත් අරූපී ද්‍රව්‍ය අර සටහනක් නෑ. ආකාරයක්වත් නෑ. ඒ වගේම ගුරුත්වාකර්ෂණ අවුෙන්නේ නැත්තේ. එනිසා භාවනා කරනකොට නියම රූපේ අවුෙනවා නම් ආනාපානය ගන්න හැපිල්ලෙන් අල්ලගන්න. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් දෙන් කරලා ලකුණු ආශ්වාසය හැපෙනවා. අල්ලන්න නම් ආනාපානය හොඳට සිම්මේගෙන ගෙවිගෙන ගෙවි නෑනොත් අපේ හිතේ මොනවද අත්දැකීම් වගේ එනවා. ඒවා හැපිමක් ඇති කරන්න විදියක් නෑ ඒකේ. සටහනක් නැහැ ආකාරයක් නැහැ ඒව හරිය ලේසි මම නෙවෙයි කියන්නේ මගේ නෙවෙයි කියන්නේ මගේ ආත්මේ නෙවෙයි කියන්නේ අනිවාර්යයෙන්ම ඒ වගේම මේක ඒ වෙලාවේදී මේ විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන අනිවාර්යම වියුක්ක් නොවුනොත් වෙන්නේ මොකද්ද අපි ඒවා දිගේ භවනා මේ වන්න යනවා ආනපනර සිවුම් මේකන යන වැඩ පිළිවෙලින් ඉක පිටියක් ඒ නිසා මේක හොඳට පුරුදු කරන ගියොත් අදූර් වුණොත් නැත්නම් සතිය හොඳට තීව්‍ර කළොත් මේ පුද්ගලයාට මේ ආනාපානය කියන රූපයක් ආශ්වාසය කැල්ලුවාට ඒක මුල සිට මැද හරහා අග යන හැටි නැත්නම් ගොරෝසුට පටන් ගන්න සිව්වෙන හැටි ඒකේ විපරිණාමය හැඩි පෙරලෙන ගතිය වෙස්තරලෙන ගතිය මහා ලොකු බයක් ඇති කරන්නේ ඒකට කය ලෙඩ වුණත් නැත්නම් කය පාලනය කරගන්න බැරි තත්ත්වයකටපත් වුණත් හදන්නේ මේක රූපවල ස්වභාවය එහෙම නැතුව මේ ආනාපානතික දිගට මේක විදිහට තියෙන්න ඕනේ. දකින්න පාතු වෙන හැම මනෝරූපයක්ම අල්ලබදා ගන්න කෙනා අනිවාර්යයෙන් මේ වගේ විපරිණාමයක් දක්වපු ගමන් අල්ලගත් දෙ වෙනස් වෙච්ච ගමන් හිතේ චක්‍ර පහළ වෙනවා, සැලෙන ගති පහළ වෙනවා, දුකට හේතු වෙනවා. ඒ නිසා මේ අහක යන දේවල් අහක යන්නේ ඇරලා Tamange malle දා ගන්න නැති වීම තමයි මේ කායනුපස්සනාවේ විපස්සනාවේදී පුරුදු කරන අධිකරණ ප්‍රතිශක්තිය. ඒ තේරුම් ගන්න අමාරුයි. එමෙතන එක ක්‍රියාත්මක කරන්න අමාරුයි. මොකද අපි දිනාවු ජම්මාන්තර ගතිය නිසා ලැබෙන්නේ අල්ල ගන්න. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ පාන් කැල්ලක් පෙතයි නම් පරිසරයේ තියෙන විස බීජයල පාම් ගෙඩියේ පාන් කැල්ල ඉක්මනට කුස් කරනවා. ඒක ටෝස් කරලා තිබ්බොත් පරිසරයේ විස බීජ තිබුණත් ඒක ඇවිල්ලා පදිංචි වෙනවා. එකිටමයි හිත කෙලස් බරිත තෙතමනේ තියෙනවනම් අහගෙන හැම විස බීජයක්ම ඊළඟට පදිංචියි. බොමි පොඩු පුස්කන. හිත ආතාපි වීර්යෙන් තවල තියෙනවනම් තෝස්පාන් වගේ විස බීජ තිබුණට ඒ පදිංචියි. ඒ නිසා ලෙඩකාරක ගතියට ප්‍රධාන හේතු විස බීජ නෙවෙයි ඒ විස බීජ බාර ගන්න ගතිය නිසා භාවනා කරනකොට පේන මේ වගේ දේවල් බාරගත් ගමන් සංස්කාර බාරපත් වෙන සංස්කාර බාරපත් වෙච්ච ගමන් ඉවර ඉපරිණාමයටපත් වීම දුකක් වෙනවා ඒක සංස්කාර කරගත්තේ නැත්නම් තමන්ගේ මල්ලේ දාගත්තේ නැත්නම් ඒක විපරිණාමයේ උනක් අපිට වගවීමක් නැහැ. චේතනා පහල කරගෙන නැත්නම් කර්ම රැස්සෙන්නේ. ඒකටත් ඒකෙන් දුක් වෙන්නේ. ආනේ කාරණාව අපි භාවනාට ගන්න අරමුණේ දැක ගන්න බැරිමක් නැනවත් භාවනා අරමුණ කීකරු වෙනකොට මතුවෙනා වූ විවිධාකාරයෙන් පේන්න පටන් ගන්න ඒ චිත්ත රූප දිගේ මේ බලපදේ බොහොම විචිත්‍රව පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ කියනවා මේක හිතනද භාවනා නොකරන කෙනෙකුට එමු කියලා දෙන්න ගියොත් එන්නේ කොහොම කියේද? එතන භාවනා කරනකොට වැරද්දක් නැතුව කෙලින්ම යන්න ඕන කියන කෙනෙකුට එහෙම කියලා දෙන්න ගියාම කරු. අනිවාර්යෙන් භාවනා වරදින්න බෝන. ඒකේ භාවනා වැරද්දක් නැනේ භාවනා හරියනවා කියන්නේ ඕකට තමයි. ඊට පස්සේ ඒක නියම ක්‍රමයට අර්ථකථනය දීගෙන දීගෙන යනකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේක මේ සාමාන්‍ය විශයක් වගේ නෙමෙයි මේක සෑහෙන කැපකිරීමකින් සෑහෙන පරිශ්‍රණයකින් සෑහෙන අත්තරදි රාශියකින් කරන්න හැබැයි එකම අත්‍යවශ්‍යක කිසි කරන්න එපා. හැම දෙයකම වටිනාකමක් තියෙනවා. උටින්ම කියනවා නම් අපේ අත්‍යවශ්‍ය ටික තමයි අපිට ගුරු වෙන්නේ. සබාවනාවේ වරදිනවා කියන දෙයක්. භාවනා සඳහා ගන්න සෑම ප්‍රයත්නක්ම මිනිස්සු විතරක් නෙවෙයි දිවියෝ බ්‍රහ්මිය පවා ස්තුතිවන්ත වෙනවා නැත්නම් සාදු වෙනවා. මොකද අර නකුල පිටු වගේ ආතුර කයක් ඇති වුණාට පස්සේ පිටර කට්ටක් වගේ මේක මෙලෙක් වුණාට පුංචි වුණා මේ බොළඳ වුණාට පස්සේ දුර වුණාට පස්සේ පොළොට බර වුණාට පස්සේ මේ පරිශීලනය කරන්න. එතකොට කල්ැතුව කරලා තිබුණොත් අන්න එදාට මේ කරපු එකේ වාසිය ගන්න පුළුවන්. ඒ නිසා තමන්ට තමන් කරන අනුකම්පාව තමන්ට තමන් කරන අර්ථ සිද්ධියේ වචිනාම දේ තමයි මේ රූපේ රූපේ වශයෙන් බලන්නේ. අපි බලමු පැතිකට යනකොට මේ නවේතන වශයෙන් පරිමාදී අන්නේ කටයුත්ත කරන විපස්සනා වෙදී එනිසා විපස්සනා සඳහා කරන සෑම ආයෝජනයක්ම කතාකට හදගෙන එනිසා අපි මේ මම හැම වෙලාවෙම මේ සඳහාගත් ප්‍රයත්නයේ මම විසින්ම සමාදන් වෙදී මම විසින්ම සාදු කියමින් යන්න පටන් අරගත්තොත් අපිට කවුරුත් අයිලෝටු කලම් ගන්න ඕන නැහැ. අපිට මොනවා කර ලැබෙන්න ඕන කමකුත් මේ යදවපු යදවමම ආරම්භ මේ ආර්යනාථල දැක්කන්නගත ප්‍රයත්නයෙම සත්පුරුෂයන් දැක්කන්නගත ප්‍රයත්නයෙම ඒකාන්තයෙන්ම සරසුභවාදී ආනිසත්‍ය ලැබෙනවා. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් සිදු දිනාටම ඒ වගේ කරගෙන යන වැඩේ ධෛර්යය කරගෙන යන ශක්තියක් ධෛර්යයක් ඵලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අද දවස් සඳහා නතර කරනවා. සිදු දිනාටම ජනසි මුදා වේවා කියන මේ සාමාන්‍ය ධර්මදේශනය වුණාට පස්සේ පිටින් එන මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන වලට සුළු වේලාවක් ගන්නවා. ඒක නිසා අද මේ කිව්වක්තන ධර්මදේශන මත හෝ සිතන තමන්ගේ භාවනා මත මේ වගේ වෙලාවට කතා කරොත් හොඳයි කියලා හිතන ප්‍රශ්න තියෙනවා නම් අපිට පුළුවන් සුළු වේලාවක් ඒ සඳහා ගත කරන්න. එහෙම නැත්නම් අපි දවසේ වැඩ කටයුතු සීමා කිරීම වශයෙන් පින් අනුමෝදනාට පෙළඹෙන්න බලාපොරොත්තු වෙමි. එම අපිට කුචින ප්‍රශ්නයක් නැත්නම් අපි කල්පනා කරගනිමු මේ විවිධ පන්තිවල විවිධ තැන්වල එක වාරයක් අත් එකතු වෙලා අද දවසක වැඩපිළිවෙලක් කරදරකින් තොරව නිමා කරගත්තා. ඒක සුබ ලකුණක් හොඳ ප්‍රතිවිතා. ඒ සඳහා යම් කිසි කෙනෙක් හිත යොදලා කාය වචන යොදලා ගත යොදලා සංවිධානයකින් උදව් උපකාර කරා නම් ඒ සියලු දිනාටම මේ රැක කරගන්න ලද පින අත්පත් වේවා කියලා මෛත්‍රී පුජිතාවෙන් ඔබ අනුමෝදන් කරමු. ඒ නැත්තුත් වගේම මේ වගේ වැඩවලට ගොඩාක් නොපෙනී උදව් කරන කෙනෙක් ඉන්නවා. මේ පේන්නේ නැපෙන සියලු දිනාටම පුජිතාවෙන් යුක්තව අනුමෝදනා ශීර්ෂයෙන් මේ පින් අත් වේවා කියලා සාදුකාරයක් පවතුන. සාදු සාදු සාදු. එවන් අපේ ඥාති පිරිස් අපි මෙතෙන් දෙනකන් නාන ආකාරයෙන් අපිට උදව් කරලා තිනවා. ඒත් ඔගේ ධෛර්ය නිසා තමයි දීපු පණ ජවේ නිසා තමයි අපි මෙතෙන් දෙන්නේ. මොකද මේ සියලුම දේ නම් මෙතන නැති නිසා අපි අපිට තේරෙන මේ රැස් කරගත්ත පිනේ කුසලතාවයෙන් අපි සියලුම ඥාතීන් සිහිපත් කරමු. ඒ සියලුම දෙනා කොතන මේ වෙලාවේ හිටියත් අපි මේ කරන පිනට හිතගත යොදන්න හේතු වාසනා වේවා. හේතු වාසනා වෙලා ඒ අත්තු අපේ මුස්තාවෙන් අනුමෝදන් කරන පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. අපකට මේ নানা ආකාරයෙන් රැස් කර ගන්නලද මේ කුසලතාවේ කිසි විටක මේ සංසාරේ කාමයේ සඳහා වූ ඉදුරම් පිනවීම සඳහා නොවේවා. ඉදුරම් පිනවීම සඳහා අවශ්‍ය කරනා වූ මූලික භව සම්පත්‍ති උපදී සම්පත්‍ති පිණිස හේතු වෙලා ඒ නැතිනම් අපි කරගෙන යන මේ ප්‍රපංචතියාවට අනුග්‍රහ ලැබිලා ඒ සියල්ල ගෙවන් කරමින් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් කරන වැඩවදාල ඒ ශාන්ත සුන්දර නිවන පිණිසම මේ කුසල අපට 100 හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා පිළිගනිමු. ඒ අදාට යුක්තව අපි සම්ප්‍රදාන කුල එක්තාවතාචාදී ධාතා සත්‍යහනා කිරීමේ දවසේ භාවනා වැඩමුළුවේ නිමාව සටහන් කරමු. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාදත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. සුවපත්ත්වා සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදි කබ්බං. කමානි කනු දබ්බං සුපී සුපත්තිප්පා සුපත්තිප්පා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.